ධම්මවාදීසු අත්‍රා ගච්ඡන්ති දීපා සද්ධම්මං මුනි රාජස්සනං සද්දමොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං සදංකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං සදංකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං සදංකා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස
ප්‍රායෝගික හැදෑරීම් වලදී ඇතිවන යම් යම් දාම් ගැටලු එත්නම් ඒවා සඳහා විමසා ගන්න අවස්ථාව ඒ සඳහාම තියෙන ප්‍රශ්න අහලා ඉරවුල් කරගන්න. හොඳයි තියෙන ප්‍රශ්න ටිකක්.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඊයේ රාත්‍රියේ වහන්සේ අතන දේශනාවේදී ආශ්‍රව දුරු කිරීමේ පිළිවෙත් අතරින් යම් අවස්ථාවලදී නන්දි රාගය ඉදිරිපත් වන අවස්ථාවන් ගැන ඔබ වහන්සේ විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. මෙම නන්දි රාගය සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන අතරම නන්දි රාගය හා නිබ්බිදා විරාගය අතර සම්බන්ධතාවයක් ඇද්ද? එය විදර්ශනා ඥානවලට කෙසේ අදාළ වේද යන ආකාරයත් පැහැදිලි කර දෙන්නෙමින් ඉල්ලා සිටිමි.
නිබ්බිදා විරාගය විදර්ශනාවට අදාළ දෙන්නේ විදර්ශනාවෙන් සිඳලිය යුතු දේ නන්දි රාගය. නන්දි රාගය කියලා කියන්නේ ආත්ම ස්නේහය. තෘෂ්ණාව කියලා කියන එක අපි මේ හිතලා ගන්න එකක් නෙමෙයි. දැන් අපිට මේ වෙලාවේ එකපාරට මහාට කම්පනයක් වුණොත් අපි ගැහෙනව නේද? ගැස්සෙනව නේද? කලබල වෙනව නේද? ඇයි කලබල වෙන්නේ? ඒක බැසගෙන දෙන එක. අර ආශිසෝපන සූත්‍රයේ ළඟින්ම එන ළඟින්ම ජීවත් වෙච්ච පස්සෙන් එන වදක හැටි දක්වන්නේ නන්දි රාගය. එනිසා නන්දි රාගය කියලා කියන්නේ ආත්ම ස්නේහයට. කියන්නේ අපි යමක් ප්‍රියක් පිළිබඳව ඇති කරගන්නා කල්පයක් නෙවෙයි. මේක දැඩි කොට බැඳී තියෙන මේ නන්දි රාගය තමයි බහුල කොට අපි ආත්ම සංකල්පයේ තුල රැඳෙන්න ප්‍රධාන සාධකය වෙලා තියෙන්නේ. මේ ආයතන දකිනු අහනු දැනගන්න විඳින්න කැමැත්තක මූලික වෙලා මේ මුළු කයම ඒ අරමුණු අනුව දැනෙන්න යොමු කරන්න ක්‍රියාකාරී කරවන්න තියෙන සංගවි තියෙන මහ භයානකම සාධකය තමයි නන්දි රාගය. එනිසා නන්දි රාගයයි ඒ මතුවෙන තැන් තමයි අපේ ඊයේ සබ්බාස සූත්‍රයේදී චන්දං හත්තින් පරිවජ්ජේති චන්දං අස්සං පරිවජ්ජේති චන්දං ගෝණං පරිවජ්ජේති චන්දං කුකුරං පරිවජ්ජේති ආදී ඒ පැහැදිලි කළ තැන්වල කියුනේ එනිසා නන්දි රාගය පිළිබඳව දත්තහම ඒක දුක්ඛ සමුදය සමුදය ආරි සත්‍යයට ඇයිති දේ. ඒ නන්දි රාගය ආත්ම ස්නේහය දුරු කිරීම මාර්ග ප්‍රතිපදාව තුළ සමත විපස්සනා භාවනාව තුළ කියන්නේ මාර්ග ප්‍රතිපදාව. මාර්ග ප්‍රතිපදාව තුළ සිද්ධ වෙන්නේ ඒ ආත්ම ස්නේහය ඉඳින එකමයි. විසායක දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි තියෙන්නේ. මේ දර්ශනාවෙන් නිදිදාවෙන් කලකිරීමෙන් නොඇලීමෙන් නිදීමෙන් අවසන් වෙනවා. ඊට වැඩි යමක් අවශ්‍ය නම් කරුණ කතා කරන්න පුළුවන්. නමුත් සමුදේ සඳහා අපි කතා කරන දේ තමයි මේදී දෙකිය වෙන්නේ. හැබැයි අපි දුරු කරන ස්නේහයේ ලෝභයේ විවිධ අවස්ථා විවිධ මට්ටම් තියෙනවා. දැන් ලෝභ ද්වේෂ මෝහ යම් ප්‍රමාණයක් දුරු වෙනවා සෝතාපන්න වෙනකොට. සකදාගාමි වෙනකොටත් ලෝභ ද්වේෂ මෝහ යම් ප්‍රමාණයක් දෙනවා. අනාගාමි වෙනකොටත් ලෝභ ද්වේෂ මෝහ යම් ප්‍රමාණයක් දෙනවා. සෝතාපන්න වෙනකොට අපහාය උපදින හේතු වෙන තිරසං ප්‍රේත නිර්යාදී දුක තිය උපදින්න තියෙන හේතු හැටියට ප්‍රයාත්මක වෙන ලෝක දේශන සම්පූර්ණ. හැබැයි මනුෂ්‍ය ලෝකයේ උපදවන දිව්‍ය ලෝකේ භක්ම ලෝකයේ උපදවන ලෝක දේශන මොහොතේ සකදාගාමී වෙනකොට තව එකවරයි කාම ලෝකයේ උපදවන්න ලෝක දේශන සමත් වෙන්නේ. ඒ තරමට සියුම් නෙලගෙවිලා අනාගාමී වෙනකොට කාම ලෝකයේ උපදින ලෝභ ද්වේෂ මෝහ නැහැ. අනාගාමී ද්වේෂය සම්පූර්ණයෙන්ම දුර වෙන. එහෙත් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා මේ උද්දම් භාගයේ සංයෝජන ටික ඉතුරු වෙනවා. රහත් ඵලයෙන් තමයි රූපනාග අරූපනාග කියන තෘෂ්ණා සහගත ස්වභාවයත් මෝහ සහගත වූ අවිද්‍යාවත් ඒ මත ගොඩනැගෙන මාන උද්දච්චයත් දුරු වෙලා යනවා. එතකොට තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම කෙවි අවසන් වෙන්නේ රහත් ඵලයේ. අනාගාමී වෙනකොට කාම ලෝක මට්ටමේ උස්නා සාගත බැඳී දුරු වෙනවා. හේත් රූප රාග රූප රාග රූප ලෝකේ අරූප ලෝකය සමුදුරට ඇසුරු වෙනවා. එහි බැඳීම ලිහිලා නැහැ. එනිසා මේ පිළිවෙලින් රූපාදී ස්කන්ධයන්හි දුක්ඛ ලක්ෂණේ බහුල කොට ප්‍රකට කොට බලන්නේ දකින්නේ මෙන්න මේ හේතුව නිසා. අපි රූපාදී ස්කන්ධයන් චක්කු ආදී ආයතන අධ්‍යාත්මික ආයතන බාහිර ආයතන විඥාන මෙන්න මේවා ආත්ම වශයෙන් නොගෙන ගත්ත හැම මොහොතකම ඉහි ඇති යථාර්ථයේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට කර කර බලනකොට ලැබෙන ප්‍රතිඵලය තමයි මේ කම්පණයේ දිය දුරු වෙන. නිශ්චිතස්ස චලිතං හෝති අනිශ්චිතස්ස චලිතං නැති. අපි තෘෂ්ණාවෙන් නිස්සරේ වෙලා නම් තෘෂ්ණාවෙන් බැඳිලා නම් චලනය වෙනවා සැල වෙනවා කම්පණය වෙනවා. අනිශ්චිතස්ස චලිතං නැති තෘෂ්ණාවෙන් බැඳිලා නැත්නම් වෙලිලා නැත්නම් සැලෙන්නේ කම්පා වෙන්නේ. රහතන් වහන්සේලා බිය නැති නිසා. අර ධම්මදින්න හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ බොහෝ කාලයක් විදර්ශනා නිකාන්තීන්ගෙන් කෙලෙස් යටපත් වෙලා තිබුණා, මඟඵල ලැබුවා කියලා විකාගෙන හිටියා. කෙලෙස් උපදින්නෙම නෑ හිතේ. රහතන් වහන්සේගේ ස්වභාවයමයි ඉතිහාසයේ. උන්වහන්සේ රැවටුණා මඟඵල ලැබුණා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් තිය දහස් ගණක් රහතන් වහන්සේලා. ධම්මදින හාමුදුරුවෝ දවසක් කල්පනා කළා, ගුරු හාමුදුරුවෝ කෙබඳු ඵලයකට වැඩෙයි. සිතින් සිත විමසා බලනකොට උන්වහන්සේට තේරුණා, උන්වහන්සේ තාම අධිගමණයකට පත් කළා නැහැ. කෙලෙස් යටපත් වීමක් විතරයි වෙලා තියෙන්නේ. මුලාවක් තියෙන්නේ. විදර්ශනා නිකාන්තීන්ගෙන් සැඟවිලා වැහිලා කෙලෙ. එනිසා ගුරු හාමුදුරුවන්ට අනුකම්පා කරලා ධම්මදින්න හාමුදුරුවෝ එවිල්ල උන්වහන්සේ සමඟ සාකච්ඡා කළා. බණ ටිකක් අහගන්න ආවා. ඒත් මට දැන් වෙලාවක් නැහැ. හරි බණක් තියෙන මේ බණක් තියෙන හරිත් බණ. ඉතින් තුන්සි වෙලාවක් හරි ඉල්ලනකොට උන්වහන්සේට දෙන්න වෙලාවක් නැහැ. අන්තිමට ඇහුවා උන්වහන්සේට පිළිගන් පානවත් වෙලාවක් තියෙන්නේ. ඉතින් එහෙනම් එවැත්මේ යන ගමන් පොඩ්ඩක් ප්‍රශ්නයක් අහගන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුංචි ඉඩක් දුන්නා. ආන ස්වාමීන් වහන්සේ දැන් රහත් වෙලා කොච්චර කාලයක්ද? එවැත්මෙන් අවුරුදු 30ක් විතර. ඔබ වහන්සේගේ ධ්‍යාන ඍදි බල එහෙමත් තියෙනවද? එහෙනම් ස්වාමීන් වහන්සේ ඔය ඉදිරියට වේගයෙන් මද කිපුණු හොඳ අකුලුවාගත් ඇටේ ඌවිලි අවශ්‍යගෙන අපේ ඉදිරියට දුරගෙන යන ආකාරය මවන්න. බොහෝම ඉක්මනින් ගුරු හාමුදුරුවෝ ඇටෙක් නැගුවා. ඇචාදයන් ලං වෙන්න හාමුදුරුවන් තමයි. මහසර් බිය වුණා. මහසර් දුවන්න සූදානම් වුණා. ගුරු ගෝල හාමුදුරුවෝ දూరుපිට ඉස්සල්ලකට. ස්වාමීන් රහතන් වහන්සේලාත් දුවනවාද? රහතන් වහන්සේලත් කම්පා වෙනවද? බිය වෙනවද? ජීවිත ආශාව තියෙනවද රහතන් වහන්සේට? ගුරු හාමුදුරුවන්ට එදා තමයි තේරුණේ තාමත් නන්දි රාගයේ සැඟවිලා තීල ආත්ම ස්නේහය තිබුණු නිසායි නිදී. එනිසා උන්වහන්සේ වනදහනට ගියේ ඉක්මනින් මගපල අවබෝධ කරගන්න පුළුවන් කියලා හිතාගෙන. හේතු උන්වහන්සේට බොහෝ කාලයක් දෙන්නේ මෙහෙසෙන්න. තවත් ඒ වගේම හාමුදුරු කෙනෙක් රහත් වෙලා ඉතයි කියලා හාමුදුරු කෙනෙක් ගෝල හාමුදුරුව මවන්න කිව්වා. ගිලක් මත පිපුණු නෙළුමක රඟ දෙන කාන්තාව. හාමුදුරු මෙව්වා. තමන් මෙව්වම රූපේ වසඟ ධ්‍යානක් පිළිුණා. හාමුදුරුව හරි දුකටපත් වුණා. මම ඉක්මනින් මෙච්චර දන්නේ මා ධර්මයේ දන්න මට ඉක්මනින් ආත්මෙ බුලවන්න ඉක්මනින් හිත බාරගත් ආරාධනාවට රහත් වෙලාම එන්නම් කියලා ගියේ. අවුරුදු 30ක් බාරතන. දෙරිතන අඬන්න ගත්තා තක්මන් මලී. අඬනකොට දෙවියෙක් ඒ ආසන්නේ ගහක හිටියේ දෙවියක් අඬන්න ගත්තා. හාමුදුරුව හන කවුද යන්නේ? මම මේ රූපට අරන් ගත්ත දෙවියයි ඔබන්න. නැන් මාත් මේ රහත් වෙන්න කියලා උභාන්සේට අදලා රහත් වෙන්න පුළුවන් නම් මටත් ලැබෙන්න. ඉතින් හාමුදුරුවන්ට හිතුණා අනේ මේ දෙවිවරු අදෘශ්‍යමානත්වත් මට විහිළු කරනවා කියලා. ඊරිය කළා උන්වහන්සේට එදා රාත්‍රියේ පුළුවන්කම ලැබුණා. ඉතින් මේ වගේ සංගව යන අවස්ථා තියෙනවා. කෙසේ නමුත් සැබෑ ලෙස අපි විදර්ශනාවට මේ අරමුණු විදර්ශනා කරනවා නම් දුක්ඛ ලක්ෂණේ ප්‍රකටකට බලනවා නම් ඔබ ටික දවසක් කරලා බලන්න අද දවසේ ඔබ තුල ඇති වෙන හදිස්සියේදී ඇති වෙන කම්පණය කොච්චර දුරට අඩු වෙනවද කියලා. දුකටපත් වෙච්ච වෙලාවේ වෙනද හදා වැළපෙන තෙන්වල ඔබට කොච්චර සතුටින් සිහිනුවණින් ඒ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන්ද කියලා බලන්න. මෙන්න මේක තමයි තිකෙන්ති නන්දි රාගයේ ගෙවීම අපට අත්දකින්න තියෙන තැන. ආත්ම ස්නේහයෙන් අපි බැඳුණු තැන, මම බලවත් තැන, මගේ දේද බලවත්. එතකොට මම හෝ මගේ දේ විනාශ වෙනකොට කම්පා වෙන බව, කලබල වෙන එක ස්වභාවය. තරමුණු විදර්ශනා කිරීමේදී මෙන්න මේ ස්වභාවය තමයි ඉදිරු වෙන්නේ. ලෝක පරිද්වාන සම්පතිමායි දුක්ඛ දෝමනස්සාන නැත්නම් මේවත් හැරෙන්නේ. අත්හැරෙන්නේ ස්නේහයේ දිනේ. අපි භාවිතා කරන ගමන් මඟ හරිද වැරදිද කියලා බලා ගන්න, උරගා බලන්න තියෙනවා. ඒක උරගලක් තමයි තමන් තුළ ඇති වෙන සම්ප්‍රණය අඩු වෙනවද කියලා බලන්න. ඒ නිසා නන්දි රාගයේ පිළිබඳව පිටික තමයි දැනගන්න. තවත් ඒ පිළිබඳව දැනගත යුතු දේ නැත්නම් ඉගෙනගන්නවටත්
අති ගෞරවණීය සම්මත ඊය වහන්සේ දුතු ධර්මදේශනයේදී ධර්ම මාර්ගයේ ගමන් කළ කෙනෙක් තමා මාර්ගඵලයක් ලැබුවොත් ඒ සමාන දැනගන්නේ ප්‍රත්‍යක්ෂ ඥාන පහකින් නයි පදාලම් දෙයක අනුකම්පාවෙන් වෙන කර්ම පහණයක් ආදාරණය ඉල්ලා සිටි
මට හරියට මේක අනුපිළිවෙලින් කලප ගන්න පුළුවන් වෙයිද දැන්නේ සාමාන්‍ය අනුමානෙන් මතක තියෙන්නේ ප්‍රතිවේක්ෂා දාන ඥාන 19ක් ගැන කියවෙන්නේ. ප්‍රතිවේක්ෂා ඥාන 19ක්. රහතන් වහන්සේ තියෙන ප්‍රතිවේක්ෂා ඥාන 4යි. අනාගාමි වහන්සේට ප්‍රතිවේක්ෂා ඥාන 5යි. සකදාගාමි ආර්යයන් වහන්සේට ප්‍රතිවේක්ෂා ඥාන 5යි. සෝතාපන්න ආර්යයන් වහන්සේට ප්‍රතිවේක්ෂා ඥාන 5යි. ඒ ප්‍රතිවේක්ෂා ඥාන හැටියට පැහැදිලි වෙන්නේ තමන් ආපු තැන දකිනවා. මේ බඳු තැනක ඉඳලා මේ බඳු තැනකට ආවා කියලා තමන් ආපු ගමන් මඟ දකිනවා. ඒ ආපු අනුගමනය කර මාර්ගයේ දකින බව කෙලෙස් ගිනි මේ ආශ්‍රව නිවන සක්කාය දෘෂ්ටිය දුරු කරන ගමන් මාර්ගයේ පිළිබඳව දකින. ඊළඟට ඒ ආපු තැනෙහි ආනිසංසය දකිනවා. මෙන්න මේ බඳු ආනිසංසයක් කියන්නේ මෙන්න මේ බඳු ආශ්‍රව ප්‍රමාණය ලැබුණා. දැන් මට මේ රූපේ මම වගේ මගේ ආත්මයේ තියෙන දෘෂ්ටිය නෑ. වේදනාව සංඥාව සංඛාරයේ විඥානයේ මම මගේ මගේ ආත්මයේ තියෙන දෘෂ්ටිය නෑ. දෘෂ්ටි නිදිලා ඒ සක්කා දෘෂ්ටියෙන් නිදුණු බව. ඊළඟට විචිකිච්ඡාව දැන් සැක නෑ. බුදුහාමුදුරුව පිළිබඳව, ධර්මයේ පිළිබඳව, අන්තරාත්මයේ පිළිබඳව, පූර්වාන්තයේ පිළිබඳව, අපරාන්තයේ පිළිබඳව, පූර්ව අපරාන්තයේ පිළිබඳව, පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව, ශික්ෂාව පිළිබඳව සැක නැහැ. සත්‍යක්ෂතාවයක් තියෙනවා. ඊළඟට කාමාවෝ භවාවෝ අවිද්‍යාවෝ දුරුක්‍රීම සඳහා කලයුත්ත කුමක්ද කියන එක හොඳට හිතන්න. ඒකෙන් සැකේ එහි ලැබූ ආනිසංසය දන්නවා. දැන් සතර ආපායේ ඉක්ම වූවා කියලා දන්නවා, දකිනවා. ඊළඟට තව මෙන්න මේ ආශ්‍රව ප්‍රමාණයක් ඉතුරු. තව මේ ආශ්‍රව ප්‍රමාණයක් ඉතුරුයි. මෙච්චර ආශ්‍රව ප්‍රමාණයක් ගෙව්වා. මෙපමණ ආශ්‍රව ප්‍රමාණයක් ගෙවුණා, දිත්තාසවේ ගෙවුණා. කාමසෝ භවසෝ අවිජ්ජහසෝ ඉතුරු. ඒ ඉතුරු ආශ්‍රව මෙන්න මේ ක්‍රමයෙන්ම ඉති ගෙවා ගන්න තියෙන්නේ කියන නුවණක්. මෙන්න මේ වගේ දැනීම් අවබෝධයන් තමයි සෝතාපන්න භාවයේදී ප්‍රතිවික්ෂා ඥාන හැටියට හඳුන්වන්නේ. එතකොට අනිවාර්යෙන් සෝතාපන්න භාවයට පත් වෙන කෙනා මෙන්න මේ කියන නුවණ දැනුම ලබන්නට ඕන. එතනදී තව ප්‍රශ්නයක් ඒකට එකතු කරන්න ඕන. පසුගිය දවසේ අපෙන් ප්‍රශ්නයක් ඇහුවා කෙනෙක් චූල සෝතාපන්න කියලා කෙනෙක්. ඇත්තට මට තාම ත්‍රිපිටකේ මම කොම කියවලා නැහැ. මම කියවූ තරමකින් ওই චූල සෝතාපන්න කියන වචනය බුද්ධ භාෂිතයක් විදිහට හම්බ වෙලා නැහැ. තියෙනවද මම දන්නේ නැහැ. නැහැ කියනවා නෙමෙයි. හම්බ වෙලා නැහැ මම දැකලා නැහැ. එනිසා මට හිතුණා අද දවාලේ තිය ගැන ටිකක් විමසිලිමත් වෙලා හොයන්න ඕනේ. එහෙම වචනයක් බුද්ධ භාෂිතයක් තුළ තියෙනවද? එහෙම නැත්නම් පසු කාලයක ආපු මතයක්ද අදහසක්ද කියන එක. ආර්ය පුද්ගලයන් හඳුන්වන තැන ඔබතුමා භාග විමුක්ත, පඤ්ඤා විමුක්ත, දෘෂ්ටි ප්‍රාප්ත, ශ්‍රද්ධා විමුක්ත, සද්ධානුසාරී, ධම්මානුසාරී කියන මේ බඳු හැඳින්වීම් කරලා තියෙනවා නිසා පුනරුවන් පිළිබඳව ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇත්තේ නම් විපමණකින්ද සිව් අපායට නොයන බව කළ ප්‍රකාශනයන් දේශනාවන් සඳහන් වෙනවා මිසක චූල සෝතාපන්නයේ පිළිබඳව සැබවින් මට මේ වෙනකන් මම කියලා හසු වෙලා නැහැ. ලියවිච්ච පසුකාලීන ලියවිච්ච පොතපත හැර බුද්ධ භාෂිතයේ. ඉතින් ඒක තව ටිකක් අපි හොයලා බලන්න වෙනවා. ඇත්තටම මෙහෙම බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේ නමක් ශ්‍රාවක භාෂිතයක් හෝ බුද්ධ භාෂිතයක් හැටියට පිටකෙහි සඳහන් වෙලා තියෙනවා දෙමතු ගැනීමක් එහෙම පසුකාලීන ආවද කියන එක. කෙතැනමොත් සෝතාපන්න භාවයට යම් කෙනෙකු පත් වුණාට පස්සේ ඒ පත් වෙනවා කියන එක ඉබේ සිදුවන්නක් නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂතාවයන් තුළමයි සිදු වෙන්නේ. දකින්න දහමක් තියෙනවා එතන. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි ගත්ත පුරුදු නිදර්ශනයක් අරගත්තොත් මැටි ඇති තැන අපිට හාවෙක් පේනවා. හාවෙක් පෙනෙන තාක් කල් අපි හාවගේ වටිනාකම කියනවා. හාව මිලදී ගන්න, හාව පිළිබඳව හොඳ නරක හිතන විමසන බව තියෙනවා. කෙලෙස් කර්ම හටගන්න බව තියෙනවා පිටින්. මේක තමයි සංසාරික ස්වභාවය. එහෙත් යම් දවසක අපි හඳුනා ගන්නවා, අපි හඳුනා ගන්නවා මෙන්න ජානතෝ පස්සතෝ කියන තැන මෙන්න මේ විදිහට වෙන්නේ. මෙන්න මේ දෙක හඳුනාගත්ත දවසට මේ කියන නුවණ, මේ කියන ඥාණය ඔබටද ලැබෙනවා, මටද ලැබෙනවා. කොහොමද? දැන් අපි කියනවා, අපි දැන් අහගත්තා, අපිට යම් අනුමාන දැනුමක් තියෙනවා. මෙතන තියෙන්නේ මැටි. මැටි ඇති තැන අපි මෙහෙම නමක් ආවෙත් කියන සම්මතයක් පැනවීමක් තියෙනවා. එහෙම අදහසක් අපි හිතින් උපදවා ගන්නවා කියන්නේ නම මැටි වලටවත් මැටි නමට හෝ අයිති නැති බව. නම මැටි වලට හෝ මැටි නමට අයිති නම් ඒ මැටි කුලියම වෙනස් කරලා අපට ඇකිලියක් හදන්න බෑ. මේ දෙක එකට බැඳිලා නම්. එනිසා අපි ඔන්න අහලා තේරුම් ගත්තා මේ කොතනක් තියෙන්නේ මැටි මැටිමයි. මැටි වල හැඩේ විතරයි වෙනස් වුනේ. ඒ හැඩේට හැඩේ හැඩයෙන් හැඩයට පැනවීමයි සම්මතයයි හිතේ උපදවා ගන්න අදහසයි පනව ගන්න නමයි වෙනස් වුනේ. නම වෙනස් වුණාට එම තැනකම තුන් නැති කියලා අපි ඉගෙන ගත්තද? ඉතින් අපි මාර්ගය පුරුදු කරන්නේ මෙතන මාර්ගයට එන්න පූර්ව ප්‍රතිපදාවට අපි පුරුදු කරනවා මෙහෙම බලමු. නැති ඇති තැන මෙමනු අදහසක් උපදිනව නේද? නැති නැති හැටියට නොදකින තැන මෙබඳු අදහසක් උපදිනව නේද? මේ අදහස උපන් තැන මැටි කියන යථාර්ථයේ වැහිලා ආවෙක්ම පේනවා. දැන් අපි මොහොතකටවත් සාමාන්‍ය ජීවිතයේදී මේකට හා මැටි කියලා කියන්නේ ආවෙක්මයි දකින්නේ. ආවෙක්ම දකින අපි ආවට බැඳෙනවා, එළුම් කරනවා. නමුත් යම් දවසක මෙන්න මේ සම්මතයේ කඩතුරාව ඉවත් කරලා බැලුවාම අපට හැමතැනකම පෙනුනේ මැටි බව. එහෙනම් මැටි ඇති තැන පෙනෙන්නේ ආව. දැන් අපි ලෝකයේ තුල මේ සැරිසරන්නේ මෙන්න මේ දැක්ම නිසා. දැන් අපි බණ අහලා ඉගෙන ගත්තා මෙන්න මෙතන වෙනසක් තියෙනවා. මැටි තියෙන තැන මෙහෙම උපදවා ගන්න උපදින සම්මතයක් තියෙන අදහසක් කෙලෙසයක් තියෙන කියලා හඳුනගත්තා. අපිට දැන් තේරෙනවා මේක වෙන් කරලා බලනකොට ඇත්ත. හාවෙක් හැටියට බලනකොටයි මේක වටිනාකමක් තියෙන මිලදී ගන්න හිතෙන්නේ. ඒක හොරකම් කරලා ගන්න හිතෙන්නේ. ඒක කැඩිලා බිඳලා ගියොත් දුක එන්නේ, අඬන්න වෙන්නේ. මේ ඔක්කොම එන්නේ මේක හාවෙක් හැටියට දකින. නමුත් මේ හාවෙක් කියලා පෙනෙන තැන මැටි තියෙන්නේ, මැටි කියලා. දැක්කොත් මේක කැඩුනත් දිදුනත් කවුරු අරන් ගියත් කිසි දුකක් වෙන්නේ නැහැ කියලා දන්න. මේක මිලදී ගන්න තරම් වටිනාකමක් ගොඩ නැගෙන්නේ නැහැ කියලා දන්න. එහෙනම් දැන් දුක ගෙවෙන බව තේරෙනවා දැන්. දැන් දැක්කිනේ තාම දැන් දන්නවා. මෙහෙම බැලුවොත් මෙහෙම දුක ගෙවෙනවා කියන එක දැන් තේරෙනවනේ හැමෝටම. නේද? දැන් මේ නිදර්ශනය තුල තේරෙනවා මෙහෙම මේ මෙතන මැටි ගුලිය හාවෙක් දකින්න තාක්කල් ඉති වටිනාකමක් දෙනවා මෙලදී ගන්න හොරසම් කරලා ගන්න කර්මකේශයක් කරගන්න හිතෙනවා. ඊළඟට මගේ කරගත්තා ආව බිඳුනොත් හැදුනොත් දුක එනවා කියලා දාන. දැන් මෙතන ආවෙත් කියලා පෙනුනට මෙතන ඇත්ති මැටිමයි කියලා. මේ පෙනෙන ස්වභාවයේ ඉක්මවාගිය විනිවිද දැක්මකින් මෙතන දැක්කොත් මැටිනම් තියෙන්නේ මැටිනම් දකින්නේ වටිනාකමක් ගොඩ නැගෙන්නේ නැහැ. මේක කැඩිලා බිඳලා ගියාට දුක එන්නේ නැහැ කියලා දැන් අපි දන්නවා. දැන් දන්න දේ දකින්න එපේ. දැන් අපිට තාම පේන්නේ හාවමයිනේ. මැටි ටික පේන්නේ නැහනේ. තාම මේ රුව දකින්නකොටම මැටි කියන යථාර්ථය එන්නෙම නැහැ. හාව කියන අදහසමයි උපදින්නේ. අපි උපදින හැම අවස්ථාවකම මේ අදහස ක්ලේශයක් හැටියට දකින්නේ, සමුදේ හැටියට දකින්නේ. මැටි මැටියේ හැටියට නොදකින නිසා මෙබඳු සංකල්පයක් උපදිනව නේද? ඒ සමුදේ නිසා Nirodhi මාර්ගය නෑ නේද කියලා අපි දුක හටගන්න පැත්ත බලනවා. මෙහෙම බලමින් ඉන්නකොට යම් දවසක ඔන්න මේක දැක්කා වෙන්නේ මේ හිතන බව නෙමෙයි. යම් දවසක අද දවසේ හාවෙත් කියලා දකින තැන මේ සම්මතයේ උපදින්නම නැතුව මෙටි මෙටියේ හැටියටම තියෙනවා. මෙටි මෙටියේ හැටියටම අන්න දැන් එතකොට තියෙනවා සමුදේ දුරු වෙච්ච බව, නිරෝධයේ සාප්පෙච්ච බව මාර්ගය. එතකොට චතුරාර්ය සත්‍ය එතනයි එන්නේ. චතුරාර්ය සත්‍ය දැන් තේනවා හොඳටම. මේ ඇත්ත නොදැකපු නිසා මෙහෙම සම්මතයක්, මෙහෙම ක්ලේශයක් උපන්නා නිසා ඇත්ත ඇති සැටියෙන් දකිනකොට, මැටි මැටි හැටියටම දකිනකොට මේ තණ්හාව උපදින්නේ නෑ නේද? එතකොට උපදින්නේ නැහැ කියලා දැන් දැනගෙන හිටියා දැන් උපදින්නේ නැහැ නෙවෙයි උපදින්නේම නෑ. දැන් ආවෙත් කියන අදහසක් එන නිසානේ හව කියන අදහස උපද්දවුවා කියන්නේම තණ්හාව උපදවගත්තා, අල්ලගත්තා. දැන් යම් දවසක හව කියන අදහස ඇතහැරුණා. එදාට අපි මේක අල්ලන්නේ බාරගන්නේ අතහැරලා දාන්න. දැන් හිතන්නක අපේ ගෙදර බොහොම ආදරෙන් වටිනාකමින් බොහොම ලස්සනට තියාගෙන ඉන්න විසිතුරු භාණ්ඩයක්. කාලයක් යනකොට පරණ වෙලා දුර්වර්ණ වෙනවා. දැන් අපි කරන්නේ ඒක ඉස්සරහෙන් පැත්තෙන් අයින් කරලා වෙන දිහාවකින් තියෙයි. දැන් මොන ඉස්සරහෙන් පස්සට ගියාද? ඊළඟ එහෙ තව ටිකක් තියෙනකොට තවත් ටිකක් දුම් වදිනකොට දූවිලි වදිනකොට දැන් ඒක තාම විසි කරන්න බෑ. විසන්නේ කොහේ හරි පෙට්ටියකට දාලා තියෙන. එතනත් එහෙම නැති කවසක් තියෙනකොට දැන් නම් වැඩක් ඇත්තෙම නෑ. ඊට පස්සේ තමයි කුණු වලට දාන්නේ. දැන් කුණු වලට ගියේ කී තැනකට ගිහිල්ලාද? දන්නවනේ අද්දකීම් තියෙනවනේ. දැන් අන්න ආදීනව බලන්න බලන්න ඒක දොවටිනාම දෙයක් වුණා. මුලින් හරි වටිනාකමක් ඇතුව ඉස්සරහාම පේන්න ප්‍රදර්ශනයේ යාගෙන හිටපදී අන්න ටිකෙන් ටික ආසාව ගෙවිලා යම් දවසක කුණුවලට විසි කරන තරමට කුණු බාල්දියට දාන තරමට ආවා. ඒ වගේ අපි මේ හට ගන්න ධර්මතාවයන්ගේ රූපාදී ස්කන්ධයන්ගේ චක්කවාදී ආධ්‍යාත්මික බාහිර ආයතනවල විඥාන ස්පර්ශයන්ගේ මේ දුක්ඛ ලක්ෂණ හට ගන්න තැනම බලමින් සිටීමේ ප්‍රතිඵලය වෙනවා යම් දවසක අපිට මේ රූපාදී ස්කන්ධ ආයතන මේ දුක්ඛ ලක්ෂණයම ප්‍රකට වෙන වෙලාවක් හිත දැන් අපි හිතනවනේ දැනට අපි කරන්නේ උපාය මානසිකාරයනේ මේ හැ හටගත් එකක් මේ හැ ලෙඩ වෙනවා මේ හැ දිරනවා මේ හැ මැරෙනවා මේ හැ නිසා ප්‍රියන් ආයිති මේ දුක ප්‍රියන්ගෙන් වෙන්නේ කැමති දැන් නොලදී මේ දුක එනවා නිසා මේ හැ දුකමයි කියලා අපි හිතන බවක් යම් දවසක මෙහෙම හිතලා උපාය මනසිකාරයේ භාවිතා කරමින් ප්‍රතිඵලය වෙනවා යම් දවසක හිතන්න ඕනේ නැහැ හිතන්න නැතුවම මේ අදහස එනවා දැන් අපි මේ අපි කටපාඩම් කරන කාලේ පොත්පත් පාඩම් කරන කාලේ අපිට අයන්න කියා දෙනවා ඉතින් තොකු වෙනේන අයන්න අපිත් අයන්න කියලා. ඉතින් බොහොම අමාරුවෙන් ඔන්න පාඩම් කරගන්න. දැන් මුලින් අපි පාඩම් කරේ නැවත මේක කියලා අයන්නල්මයන් මාය. දැන් අපිට එහෙම කිය ඉන්න ඕනද? මේ පද පෙළ තේන පොතම අම්මා කියන අදහස එනවනේ. දැන් අම්මා කියන අදහස දැන් එන්නේ මේ වචන අකුරු තුන දකිනකොටම අපි විතර හුරු කළ නිසානේ මේ ඒ වගේ අපි මේ රූපාදී ස්කන්ධ ටික ආයතන ටික හුරු කළොත් උපාය මනසකාරය යෝනිස මනසකාරයට උපාය ඥානය කියලා කියන්නේ ඒකයි උපාය ඥානයෙන් මේක පුරුදු කළොත් වැඩි දවසක් නොගිහින් එනවා මේක දුකමයි කියලා දැනෙන දවස ඒ දුකයි කියලා දැනෙන දවසට සමුදේ හට මේක ඇත්ත නොදැක්ක නිසා සමුදේ හට ගන්නව නේද කියලා හිතන්න ඕනේ. ඇත්තත් වැඩින් දකිනකොටම සමුදේ ප්‍රහාණය වෙලා. නිරෝධේ සාත් වෙලා මඟ වැඩි. දැන් අපි දුක හැටියට නොදැක්ක සමුදේ හට ගන්නවා. හටගත්තට පස්සේ අපි බලනවා මේ අදහස උපන්නේ මේ ක්ලේශේ උපන්නේ මේ ඇත්ත නොදැක්ක නිසා නේද කියලා. ආපස්සට හරවනවා නිරෝධයට බලනවා එතකොට අපි වරදට ඇවිල්ලා ආපහු හැරිලා බලන්නේ වැරදිච්ච තැන යම් දවසක මෙන්න මේ වරදට එන්නේ නැතුන් සමුදය හටගන්නේ නැති දවසක් සමුදය නොහටගත්තා කියලා කියන්නේ රාගක්ඛය දෝසක්ඛය මෝහ සාගදේශ මොහ සේ වුණා කියලා කියන්නේ නිරෝධය සාර්ථකයි. රාගස්සයෝ නිරෝධෝ දෝසක්ඛයෝ නිරෝධෝ මෝහස්සයෝ නිරෝධෝ. එතකොට මේ නිරෝධය ලබන පිළිවෙත මාර්ගයෙන්දී. එතකොට මෙන්න මේ බඳු තැනකට ආවට පස්සේ ආයි කාටවත් කියන්නුනේ තමන්ම දන්නවා දුක දුක හැටියට දැක්ක සමුදේ ප්‍රහාණය වුණා නිරෝධයේ සත්‍යම මග වැඩෙනවා කියලා. එතකොට දැන් මෙතෙක් කාලයක් මේ රූපේ මම වේදනාව මම සංඥාව මම සංකාරය මම විඥානය මම එහෙම මම මගේ ආත්මේ කනනාසය දිව ශරීරය මන මම මගේ කියන අදහසක් තිබුණා නම් දැන් මේ අදහස සංකල්පිතයි. හැබැයි මෙතනට ආවට රූපේ මම රූපේ මගේ ආත්මය වේදනා සංඥා සංඛාර විඥාන මමගේ ආත්මය කියන දෘෂ්ටිය සිඳුනට මම කියන අදහස නැති වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. ඒක ඉවර වෙනවා නෙමෙයි. මම කියන දෘෂ්ටියයි දුර වෙන්නේ. වම වෙමි කියන අදහස ඉතුරුයි. ඒක දුර වෙන්නේ ඉතුරු ඵලවලදී. මම වෙමි කියන අදහස නැත්නම් එහෙනම් ඉතින් කාමරාග ව්‍යාපාදත් ඒකම ඉතැ නැති වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. දැන් එයාට කීයටවත් හිතලවත් මේ රූපේ මම මගේ කියලා ගන්න බෑ. වේදනාව මම වගේ මගේ ආත්මය කියලා ගන්න බෑ. සංඥා සංකාර විඥාන මම වගේ මගේ ආත්මය කියලා ගන්න බෑ. නමුත් මේ ස්කන්ධ ටික යෙදෙන තැන මම වෙමි කියන අදහසක් එතන පිටිනවා. තේරවග්ගේ අස්සදී සූත්‍රය එකක් කියවලා බලන්න සම්මිතනිකයි 3. මේක හොඳට උනහත් වෙනනවා. රූපේ මම මගේ කියලා දෘෂ්ටිය මට නෑ. වේදනා සංඥා සංකාර විඥාන මම මගේ කියන දෘෂ්ටිය මට නෑ. එහෙත් මේ ස්කන්ධ ඇති තැන මම වෙමි කියන අදහසක් මට තියෙනවා කියලා කියනවා. එතකොට වික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරන මේ හාමුදුරුවන්ගේ. එතකොට උන්වහන්සේ අහනවා මේ මලක් දෙන්න ලහනවා මේ නත්ද මල මේ මණිපත්‍රයේද මල මේ පෙටිද මල මේ සුවඳ මලේ සුවඳ මේ නටුවද මේ මණිපත්‍රයේද සුවඳ මේ පෙටිවලද සුවඳ මේ රේණුවලද සුවඳ මේ විදිහට මලේ එක එක කොටස් දෙන්නලා වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා අය අපනිතුයි සම්ගිරිතු මේ සුවඳ එකකවත් නෙමෙයි මලෙහි සුවඳ කියන ගණේට යන මලෙහි සුවඳ පෙටිවල සුවඳ රේණුවල සුවඳ නටුවේ සුවඳ කියලා කියන්නේ මලෙහි සුවඳ කියන. ඒ වගේ මෙන්න මේ ටික එකතු වුණාම මලෙහි සුවඳ කියන යම් අදහසක් එනවා වගේ මේ ස්කන්ධය දෙනුනෙන් මම වෙමි කියන අදහසක් තියෙනවා. එහෙත් මේ රූපේ වත් වේදනා සංඥා සංකාර විඥානවත් මම මගේ ආත්මය වශයෙන් ගන්න දෘෂ්ටියක්. අපි මේ ස්කන්ධ ටික මේ බලන දැක්ම තුලම මේ කියාදුන්න වැඩ පිළිවෙල තුළම ඒ අදහස දුරු වෙනවා. මේ ටික වෙන් කරලා බලනකොට අපිට හිතලවත් ගන්න බෑ හුරු කළා නම් හුරු කරනවා නම් නැහැ මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි කියලා පුරුදු කළොත් දවසකට 10-15 සැරයක් මාසයක් යනකොට මේ හැට මම මගේ කියන අදහස උපහිතලවත් ගන්න බැරි තත්වයකට එන්න ඕනේ. දැන් එහේ මම මගේ කියලා කියනවා. හැ ප්‍රිය වූ මధుර වූ දෙයක් හිතේට පේනවා. එහෙත් ඒක අපි පුරුදු කළොත් අනිත්. ඔන්න සෝතපන්න වෙනකොට මෙන්න මේ ඇත්තද. එතකොට මේ ඇත්ත දකින්නකොට එයා දන්නවා සක්කාය දෘෂ්ටියක් තිබුණා නම් විචිකිච්ඡා පිළිබඳ පරාමාසයක් තිබුණා නම් දැන් ඒවට ඉඳනේ. එන ආත්ම දෘෂ්ටිය ආවේ මේ උපාදී ස්කන්ධ ටික නොදැක්ක තැන. දැන් දැක්කා. සුදු කැටියටම දැක්කා. එහෙනම් දැන් ආපහු මේ ධර්මයේ පිළිබඳව සැකයක් නැහැ. සාස්ත්‍රෝරයා පිළිබඳව ධර්මයේ පිළිබඳව මේ මග අනුගමනය කියලා සංගරත්නයේ පිළිබඳව සාපද පරිසම්පාදයේ පිළිබඳව පූර්වාන්ති අපරාන්ති පූර්ව අපරාන්ති පරිසම්පාදයේ පිළිබඳව සැක නැහැ. සේසු ආත්‍රව ගෙවා ගන්න සවමන හරි එකක් කරන්න ඕන කියන අදහසක් නෑ. දැන් දන්නවා ලැබූ ටිකක් දන්නවා දුරු වෙච්ච ඒවත් දන්නවා ඉතුරු වෙච්ච ටිකක් දන්නවා ඒ ටික ගෙවා ගන්න කොහොමද කියලා දන්නවා මේකේ ආනිසංසයක් දන්නවා. දැන් මම අපාය යන්නේ නැහැ කියලා දන්නවා අවිනිපාත ධම්මෝ. නියත සම්බෝධි පරාණා ඒකාන්තයෙන් අපාය යන්නේ නෑ, ඒකාන්තයෙන් මට රහත් ඵලයේ කරා යන්නේ මග මෙතන තියෙනවා සම්බෝධි කරා යන්න පුළුවන් කියන මෙන්න මේ නුවණ දැනුම තමයි සත්‍යවේක්ෂා ඥාන විතරය. මේ ටික තමයි සත්‍යවේක්ෂා ඥානයේ හැටියට දක්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ටික අපි හැම කෙනෙකුටම ලැබෙන්න ඕන අධ්‍යක්ීමක්. එතකොට ඒ ටික ලැබෙන්නේ කොතනද කියන එක හොඳට තේරුම් ගන්න අපි දැන් දකින හන දැනෙන දැනගන්න දේ තුල රැවටෙනවා. ඒ කියන්නේ සමුදය හට ගන්නවා තාම. සමුදය හට ගන්නවා කියන්නේ නිරෝධයේ මාර්ගය නෑ මේ මොහොතේ. අපි නැති වෙච්ච මාර්ගය නැවත ගන්නවා. කොහොමද? මේ බඳු ක්ලේශයක් හටගත්තේ මම මගේ කියලා ගත්තේ, සත්පුද්ගල වශයෙන් ගත්තේ, සුභ වශයෙන් ගත්තේ, මේ යෙදුණු ඇත්ත නොදැක්ක නිසානේ. මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදැක්ක නිසා, ඇත්ත නොපෙනුන නිසා මේ බඳු ක්ලේශයක් හටගත්ත නේද කියලා බලලා වරද නිවැරදි කර ගන්න. එතකොට වරදින තැන අපි නැවත නිවැරදි කරනවා. එහෙම නිවැරදි කළොත් වීරියෙන් උත්සාහයෙන් යම් දවසක් මෙන්න මේ සත්‍යවේක්ෂා ඥාන සහිතව සමුදය දුරු වී යන දවස මොහොතකට හෝ. ඉතින් එදාට ඔබට ලැබෙන දැනුම ඥානය තමයි ඒක. එතෙක් ඒ ටික දැනෙනකන් කවුරුකවත් ඔබ දැන් සෝතාපන්නයි කියලා සකදා ගන්න කියලා ඒව නම් විශ්වාස කරන්නේ. තමන්ටයි ඒ නුවණ එන්නේ. අද ඉන්නා මාර්ගඵල තහිත දෙනවා. ඒවට රැවටෙන්න තමයි ඔබුරු කාර්යය. වංචනිකය. තමනුත් රැවටිලා නුනුත් රැවටෙනවා. තමන්ට මෙන්න මේ නුවණ ලැබිච්ච දවසේ තමනුත් කල්පනාකාරී වෙන්න හිතට වංචාවෙන් කරන්න දෙන්න එපා. හරියටම සමුදේ දුරු නොවෙන්නම මේ ධර්ම දකින්නවද කිය හොඳට නුවණින් බලලා සමා තුලම නිවෙන්න. එතෙක් වීර්යයෙන් උත්සාහයෙන් නුවණින් ධර්ම ඇසුරු කරන්න. එවිට මේ සත්‍යේක්ෂා ඥාන ලැබමින් යන්න පුළුවන්. සහතන් වහන්සේට ප්‍රත්‍යේක්ෂා ඥාන හතරක් වෙන්නේ. උන්වහන්සේට තව මෙච්චර කෙලෙස් ඉතුරුයි මේ ටික ගෙවන්න ඕන කියන අදහසක් නැහැ. කෙලෙස් ගෙවලා ඉවරයි. අනාගාමී වෙච්ච කෙනාටත් සත්‍යේක්ෂා ඥානයක් තියෙන තව මෙච්චර කෙලෙස් තියෙනවා, මෙච්චර ගෙවුණා. ගෙවුණ ප්‍රමාණයක් තියෙනවා, ගෙවන්න තියෙන ප්‍රමාණය දන්නවා. තව ඉදිරියට මේ ක්‍රමයෙන් ගෙවන්න ඕන කියන නුවණක් තියෙනවා. සහතන් වහන්සේට ප්‍රත්‍යේක්ෂා ඥාන හතරක් වෙන්නේ මෙච්චර ඉතුරු වෙලා තියෙනවා, තව ගෙවන්න තියෙනවා කියන අදහසක් නෙවෙයි. සකල ක්ලේශයන් ප්‍රහීන වුණා, කෙලෙස් ඉවරයි කියලා උනස් දා. එනිසා මහත්මයා ප්‍රත්‍යේක්ෂා ඥාන හතරක් ඔව් නෑ. ඒ අය ඒ මොහොත වෙනකම්ම මාර්ගඵලයකට තියා දහම් මඟකටවත් යොමු වෙලා හිටි කිරිසක් නෙමෙයි. එහෙත් මේ ශාසනය තුල තියෙන අසිරිමත් ඵලය තමයි සමහර කෙනෙක් ධර්මයට පැමිණි මොහොතේම වහාම සබවාන සත්‍ය පසක් කරගනිමින් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් කියන මේ මාර්ගඵල එකවරම ලබා ගන්නවා. සමහර කෙනෙක් එක මාසණේ එකම ධර්ම ශ්‍රවණයේදී එකවරම රහතන් වහන්සේලා බවට පත් වෙනවා. මුල් අතීත ශාසනය පිළිබඳව හිතනකොට වැඩි දෙනා වහන්සේ එහෙමයි ධර්මය අහලා ඉවර වෙනකොට රහත් වෙලා. ඉතින් එහෙමත් පුළුවන්කමක් තියෙනවා. මොකද දැන් මේ හතර නමටම කරන්න තියෙන එකයිනේ. දැන් මාර්ගයේ සෝතාපන්න භාවයට පත් වෙනකොට අපි යම් ධහමක්ද දකින්නේ ඒ ධහමමයි ඒ ධර්ම නියාමයේමයි රහත් ඵලයේ දක්වාම කෙලෙස් ගෙවා ගන්න තියෙන ප්‍රතිපදාව. සෝතාපන්න කෙනාට අමුතු එකක් රකදාගාමි කෙනාට අලුත් එකක් අනාගාමි කෙනාට එකක් රහතන මාර්ගයට එකක් නැහැ. හැමෝටම දකින්න තියෙන දුක දුක හැටියට දකින්න තමයි. අපි කලින් මතක් කළා දුන්න අර සීල සූත්‍රයේ සරියුත් හාමුදුරුවන්ගෙන් කොට්ටිත හාමුදුරුවෝ විමසනවා සාමීනි සෘතවතාරි ශ්‍රාවකයා සෝතාපන්න භාවයේ ලැබීම සඳහා කුමක් කළ යුතුද කියලා කියන තැන පෙන්වයි. මේ රූපාදී ස්කන්ධය පංච උපාදාන ස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ කලෝපතෝ ශුන්‍යතෝ අනාත්තතෝ කියලා බලන්න කියනවා. සෝතාපන්න ස්වාමීන් සෝතාපන්නයා කුමක් කළ යුතුද සකදාගාමී. හැවැත්නි ඒත් මේ පංච උපාදාන ස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ සල්ලතෝ අගතෝ කියලා බලන්න කියලා කියනවා. එතකොට අනාගාමී වෙන ස්වාමීන් අනාගාමී කෙනා මොකද කරන්න ඕන රහත් වෙන්නේ? එවැත්නි ඒත් මේ පංච ප්‍රධානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ මේ විදිහින් බලන්න කියන එතකොට රහත් වෙනවා කියලා කියනවා. එතකොට මාර්ගයේදී සෝතාපන්න මාර්ගය වඩා තියුණු වුණොත් ඒ මාර්ගයේ උපදින මොහොතේම කෙනෙක් රහත් වෙනවා. වඩා තියුණු වුණොත් ඒ ඇති වෙන නුවණේ මදකම අනුවයි මේ ලබන ඵලයේ අඩුවෙලිකම් වෙන්නේ. දැන් උපාදී තියෙනවනේ එක එක අත්තම් නේද? කවුරු උපාදී තියෙනවා? ඒ ලබන මොනේ ප්‍රමාදණුමේ ප්‍රමාණයේ අනුවනේ වගේ වෙන්නේ. ඒ වගේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ලබන අවබෝධයේ ප්‍රමාණය කෙනෙකුට පුළුවන්කම තියෙන එක වරම මේ තියුණු නුවණම තමයි. එතකොට මේ රස සංයෝජනයෙන් එකවරම ගිවාගෙන හත්පලෙට එන්නේ. දාර්ශීරිය වැනි හිමිවරු සතරේ බොහෝ වුරු කරපු අය දාර්ශීරිය හාමුදුරුව කුක්කු සාති රජු කුමාර කාශ්‍යප හාමුදුරුව තබ්බ මල්ල පුත් හාමුදුරුව මේ හතරාමම පෙර කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ බොහොම වීරියෙන් භාවනා කළා. යාළුවෝ ටිකක් ස්වාමීන් වහන්සේලා කීප නමක් තීරණය කළා මේ ශාසනය ගෙවිගෙන යනවා. අපි කොහොම හරි රහත් වෙන්න ඕනේ. කොහොම හරි රහත් වෙන්න ඕනේ. ඉතලා එහෙම නැත්තම් මේ ජීවත් වීමේ පළක් නැහැ. ලොකු නිමකක් හදාගෙන මහා සාල ගල් පරවතයක් උඩට නැගි. නැගලා අර නැග්ග ඉනි මග පෙරළුවා. දැන් බහින්න බෑ. රහත් වෙලා උඩින් යන්න පුළුවන් වුණොත් ධ්‍යාන ලබාගෙන යමු ජීවිතේ බේරගෙන නැත්තම් මේ ගල උඩම ඉයවා. කියලා වීරයෙන් මේත් භාවනා කරන්න ගත්තා. තවත් කීපයක් යනකොට එක හාමුදුරු කෙනෙක් රහත් වුණා. උන්වහන්සේට ඉරුදි බලයක් තිබුණා. උන්වහන්සේ පිණ්ඩපාත කරගෙන එල්ල දානි දුන්නා. ස්වාමීනි අපි හැම පොරොන්දුවක් ඉන්නේ උන්වහන්සේගෙන් දානි ගන්න. අපිට උන්වහන්සේගේ දානේ ඕනේ. අපිට පුළුවන් වුණොත් අපිටත් යන්න. අපිත් ගිහිල්ලා දානි හොයා ගන්න. නැත්නම් මෙහෙම යනවා. ඊළඟට දවසේ තවත් හාමුදුරු කෙනෙක් අනාගාමී වුණා. ඉරුදි බලයක්. උන්වහන්සේ පිණ්ඩපාත කරගෙන එල්ල දුන්නා නම් හාමුදුරුවෝ වැළඳුණේ. එයන්තු හුසගින්නේම ධර්මයේ උදෙසාම ජීවිත පරිත්‍යාග කරයි. ඒ අය තමයි ඔය දාර්ශීරි හාමුදුරුව, පුක්සාති රජුරුව, දබ්බමල්ල පුත් හාමුදුරුව, මාර්කාශ් හාමුදුරුව මේ න්‍යාය ලබන්නේ. අර එදා අනාගාමී වෙච්ච කෙනා බඹලෝ හිටියා. පරම යාළුවා. මේ හතර දෙනාම බුදුහාමුදුරුව ළඟට මෙහෙව්වේ පරම යාළුවා. අනුබලන්නේ කොයි කවදාහරි ජීවිතයේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරලා තිබුණොත් තියෙන වටිනාකම කොච්චරද? දැන් එදා බුදුහාමුදුරුවන්ව කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ ජෝතිපාල මානවක වෙලා බෝධිසත්ව හිටියේ. ගටිකාර කුඹන්සරුවා ජෝතිපාලට කියනවා යම් බුදුහාමුදුරු මේ ළඟ ඉන්නේ බණහන්නේ මේ ওই මුඩු මහා නගින් බණ අහලා මතුවේ. මේ ඊළඟට බුදු වෙන්න ඉන්නේ කෙනා. ඉතින් කොච්චර ප්‍රයත්න කළත් එන්නේ නැහැ. අන්තිමට නාන්න ගිහිල්ලා අඳින වතින් අල්ලලා ඇද්දා. යම් බුදුහාඳුරු බලන් කියයි. ඒත් ওই මුඩු මහා නගින් මත කළත් නාල ඉවරුණාට පස්සේ පොණ්ඩෙන් අල්ලලා ඇද්දා. එතකොට ජෝතිපාල කල්පනා කරනවා කුල ගෝත්‍ර 90 කුඹල් කරුවේ අපේ හිසින් අල්ලන්නේ වැදගත් කාරණාවක් නෙවෙයි. මොකක් හරි මේක වටිනාකමක් ඇති. යන්ට ඕන බලන්න. කියලා ගියා එක දෙන ගිහිල්ලා කිව්වා සාමීනි මේ මගේ සුතවතිය. මේ ජෝතිපාලට බණ කියන්නේ. බුදුහාමුදුරු බණ කියේ. බණහලා ජෝතිපාල අහනවා ඇයි උඹ මහාන වෙන්නේ නැත්තේ මෙච්චර කාලයක් මෙච්චර බණක් කාලා. ඉතින්දා එන මම මහාන වෙනවා මට මහාන වෙන්න බෑ. මගේ අම්මගේ තාත්තගේ දෙන්නගේ මැස් තේන්නේ. ඒ දෙන්නව අසරණ කරන්න බෑ. ඒ දෙන්නව පෝෂණය කරන්න. කියලා අනාගාමී වෙලා හිටියේ. ඉතින් එතුමා බොහොම ධාර්මිකව ඉවත් වෙච්ච කෙනෙක්. බොහොම ශ්‍රද්ධාව උපදින සූත්‍රයක් ගටිකාර සූත්‍රය. කාශ්‍යප බුදුහාඳු ගටිකාරගේ ගෙද පිටිලා කුසියට ගිහලා දාන බෙදා ගන්නවා. දාන බෙදාගෙන අර කොළඹෝඩින් බංකෝඩින් වාඩිලා වළඳලා යන. කුසියට ගිහලා ගෙදර ගිහලා කතා කළාම අම්මා කියන කවුද මේ බුදුහාඳු? අනේ ස්වාමීනි පුතානේ දාන බෙදාගන්න කුසියටියේ. එයාත් වෙන්නේ නැනේ. බුදුහාර කුසියට වැඳලා දාන බෙදා ගන්නවා. මේ අය හරි සතුටටපත් වෙනවා. සතියකාර දෙසතියක් ආහාර නැතුව ඉන්නවා සතුටේ. අම්මයි තාත්තයි සතියක් ඉන්නවා සතුටේ. දවසක් බුදුහාඳුරන්ගේ කුටියට එනවා භික්ෂුන් වහන්සේලාට කියන ගතිකාර ගෙදරින් පිදුරු අරන් එන්න කියලා. ඇවිල්ලා බලන පිදුරු නේක වෙනවා. ගතිකාරගේ කුඹල් හලේ වහලෙන් ගලවන් එන්න කියනවා. භික්ෂුන් වහන්සේලා වහලට නැගලා පිදුරු කට්ට ගලවනකොට අම්මලා තාත්තලා අහන කවුද කවුද මේ පිදුරු ටික ගලවන්නේ? අපි මේ හාමුදුරුවරුන් බුදුහාමරන් කුටිය මේ සාදු සාදු කළවන්න හල කිවෙන්නේ. කටිකාර ඇවිල්ලා අහනවා කෝ මේකත් වහල තීච්ච තහල ගලන්න කියලා. බුදුහාමරන් කුටිය තෙමිනොයි කියලා දන්න අරන් යදි. බොහෝ සතුටට පත් වුණා. දෙසතියක් ඒ සතුටින් ජීවිතේ ගෙවුණා. ඉතින් මෙන්න මේ පරණ යාළුවා බඹලුව අනාගාමි වෙලා හිටියේ රත්න ලෝකේ ඉපදිලා තමන්ගේ යාළුවා බුදු වෙන්න ගෙදරින් එන වෙලාවේ අෂ්ටවිරුත්‍ර පූජා කරන්න ඉදිරියට ආවා. වරින් වර බුදුහාමුදුරුවෝත් එක්ක ඇවිල්ලා ධර්ම සාකච්ඡා කළා. වංගී සහාමුදුරුවෝ දවසක් කියනවා බොහොම පරණ යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා මට කවියක් කියන්නත් හිතෙනවායි කියලා. ඉතින් උන්වහන්සේ ගාථා ප්‍රබන්ධ කරලා කියනවා පරණ යාළුකම් ගැන. ඉතින් අන්න අර කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරලා තිබුණාම ඒ ඇයට පිහිට වෙන්න පුළුවන් අවස්ථාව ආවා. මේ ඇත්ත කුයි ලෝකෙ හිටියක් උපකාර වෙන උන්වහන්සේට බුදුහාමුදුරන්ට පිහිට වුණා. දාරුචීරිය එනි ඇයටත් හොඳ වීරියෙන් උත්සාහයෙන් නිවන් දක්න කැමැත්ත තුන දැන් විසදුක වෙලා හිටියට එනිසා ඒගොල්ලන්ව යොමු කළ හරි තැනට යොමු කරලා බුදුරජාණන් වහන්සේව දකින්න සලස්සලා ඒ උතුම් ධර්මය අහන්න ප්‍රවණී කරන්න අවස්ථාව සලසලා අර වැඩි ධර්මීය මතු කරලා මගපලා බුදු කරගන්න උදව් කළා. එනිසා වැඩි ඉඳුරන් නැති සතර පුරුදු කළ ඇත්තෝ මාර්ගයේ වඩපු ඇත්තන්ට අපි වරින් වර මේ ධර්ම ගැන කියලා තියෙනවා. මේ ධර්මය මේ ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? මේ ඇසු, ඇහ, කන, නාසය, රූප, ශබ්ද, ගන්ධ, විඤ්ඤාණ, ස්පර්ශ, දුක්ඛ ලක්ෂණ ප්‍රකට වෙන විදිහෙන් නැවත නැවත බලමින් පුරුදු කළොත් මේ ජීවිතයේ මඟඵල ලබන්න බැරි වුණු මරණ මොහොතේ ඒකාන්තයෙන් ලබනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන එක වෙන්නේ. මේ විදිහෙන් මෙනෙහි කරන කෙනාට ජීවත් වෙන කාලය තුල මේ ධර්ම පසක් නොවුනොත් ඒකාන්තයෙන් මරණ මොහොතදී මේ ධර්ම පසක් කරනවා කියන්නේ. මරණ මොහොතේ බැරි වුණොත් මහණනි ධම්මසතිතෝ දෙවිවරු අතරේ ඉපදෙලා ධර්මදර දෙවිවරු අතරේ මේ ධර්ම කතා කරගන්නවා. එහෙමත් බැරි කෙනා බුද්ධාන්තරවල ඉපදිලා පස්සේ බුදු වෙනවා කියන්නේ. එහෙමත් බැරි වුණා නම් අනාගතයේ පහළ වෙන බුදුවරු හා මේ සතර පද ගාථාවක් අහන සාත් වෙනවා. එතකොට මේ ධර්මයේ ඇසුරු කරන කෙනා තමයි අදාhari කවදාhari නිවන් දකින්නේ. අද මේක භාවිතා කරන්නේ නැහැ අතහරිනවා කියන්නේ කවදාවත් නිවන් දකින්න ඉඩක් නැහැ කියන්නේ. ඉතින් මේ ජීවිතේ වෙයි නම් මරණ මොහොතේ දෙවියන් අතරේ එහෙමත් නැත්නම් පසේ බුදු වෙලා එහෙම නැත්නම් ඉදිරි ශාසනයේ රහතන් වහන්සේලා හැටියට ඒ වගේ ඉක්මනින් මග දකින්නේ දරුචිරි හාමුදුරුවෝල ඒ වගේ වීරියෙන් වඩලා තිබුණා. ඒ ජීවිතේ බැරි වුණා, මරණ මොහොතේ බැරි වුණා, දෙවියන් අතරේ ඉඳි බැරිුණා, පසේ බුදු වෙන්නත් බැරිුණා. අන්න දැන් අවසාන තැනට ඇවිල්ලා මෙතනින් එහාට යන්න බෑ. ඔච්චර මිත්‍යා දෘෂ්ටියේ හිටියා. අන්නතර පරණ පුරුද්ද අර ධර්මතාවයේ බුද්ධ භාෂිතයේ බොරුවක් කරන්න බෑ. ඉක්මනින් දෙත්තේ දෙත්තමත්තම් භවිෂ්‍යති. සුතේ සුතමත්තම් භවිෂ්‍යති. මුතේ මුතමත්තම් භවිෂ්‍යති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. දැකීම දැකීමත් පමණයි. ඇසීම ඇසීම පමණක්. දැනීම දැනීම පමණක් කරගන්න. දැනගැනීම දැනගැනීම පමණක් කරගන්න. මෙච්චරයි කියපු බණ. සත්‍යන එනිසා බොහෝ ඉක්මනින් ඒ අවබෝධ කරගැනීම කියාව මාර්ගයේ වැදූ බවට සාද එනිසා වීරිය කරන්න උත්සාහවත් වෙන්න.
ඊළඟ ප්‍රශ්නේ තමයි ගරු ස්වාමින් වහන්සේ නාම රූප වලින් යුක්ත වූ මේ අශුභ ශරීරය එක්තරා දිනයක පුතුවක වාඩි වී සිටියදී එක්වරටම මනායතනයේ සද පහරක් වැදුනි. එනම් මෙසේ සියලුම ගොඩනැගිලි ගඩොල් පමණයි යන ස්වභාවයකද, බුදු පිළිම පවා ගඩොල් ස්වභාවයකද, බෝරු සාමාන්‍ය දිරායන ගස් තත්වයකද වෙනස් වී ගියා. මිනිසෙන්ගේ අතපය තොල් ඇහි පිල්ලන් ගැසීම වෙන වෙනම දකින්ට පටන් ගත්තා. මේ සිදුවීමට පසු ඇස්වලින් කඳුළු වැගිරෙනට පටන් ගත්තාට දුකක් තිබුණේ නැත. නමුත් මෙයට පිළිවත සොයන විට එක්තරා පන්සලක බණ දේශනාවකදී පස්ස පච්චයා වේදනා යන අර්ථයෙන් මෙය පැහැදිලි වුණා. තවමත් මේ දැකීම වෙනස් වී නැත. නැවත ගරු ස්වාමින් වහන්සේ ඉතා මෑතකදී මේ අසාර කයට විශාල වේදනාවක් ඇති වී ඒ වේදනාවේ සමුදය සොයද්දී සිතක් සිතෙහි විඥානයක් වේදනාවක් යනුවෙන් මෙනෙහි කරද්දී ඒ වේදනාව තිබූ තැන මස් ගොබයක් පමණක් ඉතිරි වෙද්දී සම්පූර්ණ වේදනාව මනායතනය බාරගත් බව, වේදනාව තිබූ මස් ගොබය කිසිම වේදනාවක් නැති තත්ත්වයකට පත් වූ බවත් තේරුම් ගත්තා. මේ මස් ගොබය කය ඇතුළින් වෙන්ව වැටුණා. මෙම අධ්‍යක්ීම ධර්මානුකූල පහදා දෙන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්.
මේ ප්‍රශ්නේ මුලම පොඩ්ඩක් නාම රූප දෙක අසුභ කයක්
වෙන. නාම රූප වලින් යුක්ත වූ මේ අසුභ ශරීරය එක්තරා දිනයක කුටුවක වාඩි වී සිටියදී
නාම රූප දෙකින් යුක්ත වූ අසුභ ශරීරය එන මේ අදහසේ ලොකු දෝෂයක් තියෙනවා. නාම රූප දෙකින් යුක්ත වූ අසුභ ශරීරය. හොඳට හිතලා බලන්න මේකේ තියෙන දෝෂ මොකද්ද කියන්නේ? නාම රූප දෙකින් යුක්ත වූ අසුභ ශරීරය. නාම රූප කියලා කියන්නේ දෙකක්. අපි හුඟක් වෙලාවට භාවිතා කරනවා ගියත්ොත් මාරලාට අපේ සාමිනහන්සලාගෙන කිය වෙන ධර්මදේශනාවලදී මේ කුණු පංචස්කන්ධය කියලා. කුණු පංචස්කන්ධය කියලා. වේදනා සංඥා සංකාර විඥාන වල කුණු තියෙනවා. ඒවත් කුණු වෙනවාද? කුණු වෙනවා නම් කුණු වෙන්නේ දිරන්නේ කුණු වෙන්නේ නිසා නාම රූප කියලා කියන්නේ දෙකක්. නාම රූප දෙකෙන් යුක්ත වෙච්ච අසුභය කයක් නෙමෙයි, රූපේම අසුභ කය. රූපේම අසුභ කයයි. එහෙම එතන නිවැරදි වෙන්න ඕන. ඊළඟට තමයි අපට ඇති වෙන විවිධ දැකීම් දර්ශන හමු වෙන ස්වභාවය. අපි හරිම දේ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළොත්, උපාය මනසිකාරයට භාවිතා කළ යුතු අනිත්‍ය බවට දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන ආකාරයෙන්, අනාත්ම ලක්ෂණය එළඹ සිටින ආකාරයෙන් මෙනෙහි කිරීම නොකළොත්, ඒ තුළ විවිධ වූ සංකල්ප හිතේ හටගන්නක උපදින එක ස්වභාවයක් වෙන. ඒ තුළ තමයි අද දවසේ භාවනා කරන යෝගාවචර උදවිය නොඑක් නොඑක් විදිහෙන් වැරදි තීරණ වැරදි නිගමන වලට එළඹෙන්නේ. සිත කියලා කියන්නේ මායාකරුවේ. මායූපමාච විඥාන. විඥානේ මායාකරුවේ. මේ විඥාණයට පුළුවන් ඕන දෙයක් ඕන හැටියකට මවලා දෙන්න. ඒක හිතේ ස්වභාවය. එනිසා සිතේහි නොඑක් නොඑක් දේවල් විසුතුදේ, අවලක්ෂණ දේ, අකමැති දේ, කැමති දේ, දන්න දේ, නොදන්න දේ, දැක්ක දේ, නොදැක්ක දේ සිතින් මවලා දෙන්න පුළුවන් හැකියාව මේ මායාකාරයක් තියෙන. ඒ නිසා මේ සිතින් මොන දේ මවලා දුන්නත් අපි එතනදී උපාය මනසකාරයේ නොයදුනොත් නැවු දෙයට අපි රැවටෙනවා. නැවු දෙයට රැවටෙනවා. මලියදේව හාමුදුරුව භාවනා කරන්න කියලා හොඳට මලුව සූදානම් කරලා පටන් ගත්තා. භාවනා කරගෙන යනකොට මොන්න හැරමිටියක් ගහන නොන්දි ගහන මිනිහෙක් ඇවිල්ලා අර ලක්ෂණ දැමදලා පිරිසිදු කරලා තියෙච්ච මලුව අවලක්ෂණ කරලා ගියා. තවත් දවසක් සිට හොඳට වැඩුණා මේ මලුව පිරිසිදු කරලා මලුවේ ඉන්නගෙන භාවනා කරනකොට. ගවීච් ඇවිල්ලා, ගුණීච් ඇවිල්ලා ගුම ගහලා එහාට මෙහාට ගිහිල්ලා දරා කරලා ගියා. එදන් හිත වඩා ගන්න. තවත් දවසක එහෙම හොඳට පිරිසිදු කරලා ලක්ෂණ කරලා මේ මලු පෙත්මනක් හැමදලා ලක්ෂණ කරලා වාඩි වුණාම භාවනා කරන් හරිය ලක්ෂණට භාවනා කරා. විහාර මළුවක් බෝ මළුවක් හැමදලා ලස්සනට හැමදලා වාඩි වෙන්නක බලන්න භාවනා කරන් හරිම හිත සාන්ත වෙනවා. බොහෝම හොඳට භාවනා වෙනවා. ඉතින් මේ වගේ භාවනා කරන්න ඉදත් මේ වඳුරෙක් කෙලින් ඇවිල්ලා අතු කඩලා දාලා චරා කරනවා. ඉතින් මෙහෙම එක එක දවස්වල මෙහෙම ආවහම මේ දවසේ ආවර හැරමි ටික ගහපු මිනිසයා එනකොටම අර හාමුදුරන්ට කියනවා මේ නම් මාර්යාවක් කියලා. එතකොට උඹ මාර්යා නේද කියන්නේ. ඔව් මම මාර්යා. මාර්යා බොරු කියන්නේ. උඹ මොකද මේ මාර්යා මොකද මේ හැරමි ටික ගහ වයසට. මට මිනිස් වයසට මිනිහෙක්ට ඉතින් ඕන විදිහට එන්නේ. මම පෞද්ගල දාසකාව ආහාරකෙක් වගේ ඉත කලින් ආව වඳුරෙක් වගේ. ඔබට මොන විදිහින් ආවත් බෑනේ බුදුහාමුදුරු වගේ ඉන්න. ඒකත් මට බැරි නෑ. බුද්ධ වේශයත් මට මවන්න පුළුවන්. බුද්ධ වේශයත් නෑවා. මවනකොටම උන්වහන්සේ අනේ මාර්යා මෙව් මේ බුදුරුව මිත්‍ර සෝභා සම්පන්නයි. මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ එක බඳිද කියලා දහා උපදවාගෙන මාර්යා මෙවුහු රූපය ආධාර කරගෙන උනාතර හත් මාර්යා පරාද වුණා. මාර්යාමයි නිමිත් හදලා දුන්නේ අපිටත් මෙන්න මේ 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 දෙන්න මේක උපකල්පනයක්. මේ සිදුවීම තමයි අපිට හැමතිස්සෙම වෙන්නේ මාර්යාමවන එක එක දේවල්. අපටත් පුළුවන්කම තියෙනවා ස්කන්ධ මාරණේ. මේ මාරය මවනදී කමතහනක් කරගන්න. ඒ විදිහේ ක්‍රමයේ තමයි අපි කියන්නේ දැන ගැනීමක් ඇති වෙන්නේ මොනවා දිරච්ච දෙයක් හැටියට ගඩොල් නැතිවෙත් හරි මොනවා හරි දෙයක් හැටියට දැන ගැනීමක් ඇති වුණා නම් ඒක දැන ගැනීමක්. දැන ගැනීම කියන ඵලය අපට ලැබුණේ ස්කන්ධ ටික යෙදිලා. ස්කන්ධ ටිකේ ලක්ෂණේ අපි වහා මතු කරගත්තා නම් මේ මොන ස්වරූපයෙන් පෙනුණත් මේ පෙනිලා තියෙන එකක්ද? පංච උපාදානස්කන්ධ දුක දුක හැටියට දකිනකොට මේ පෙනෙන ස්වභාවය රැවටෙනවා. ඒක අපිට හම්බ වෙන සමුදේ හැටියට සමුදේ ඥානයක් වෙන එක. සමුදේ ඥානයක් වෙන. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මාර්යාම වූ බුදුරුව තරහා බුදුවන්ට නුවණ ලබන නිමිත්තක් වුණා. ඒ වගේ අපටත් මේ මැවෙන දේ අපි දක්ෂ වෙන්න ඕන. දුක්ඛ සමුදය කරගන්න නැතුව සමුදය අඥානං වෙන්නේ නැතුව සමුදය ඥානං වෙන්නේ. මෙන්න මේ හේතු ඇති දැන මේ හේතු ඇත්ත ඇති සිටින්ම දැක්ක නිසා මේ බඳු දැනගැනීමක් ඇති වුණානේ. මේ බඳු දැනගැනීමක් ඇති වුණේ මේකට වැහිලා තියෙන මේ හේතු ටික නොදැක්ක නිසා නේද කියලා. හේතු ටික බැලීමමයි දුක නිරෝධ කරගන්න තියෙන, සමුදය දුරු කරගන්න තියෙන, නිරෝධය සාක්ෂාත් කරන්න මඟ වඩන්න තියෙන පිළිවෙත වෙන්නේ. ඊළඟට බුදු පිළිම, සෛත්‍ය, බෝධි, ඒ වගේ ගඩොල් පමණක් කියන දැක්මකට දර්ශනාව නම් ඒක එතනම විතරක් නම් දකින්නේ ඒ ගැන ටිකක් කලකිරීමක් වෙන්න. ස්වභාවය තුළ හැම තැනකම දකින්නේ මේ ටික වෙන් වෙලා නම් හොඳයි, සාධාරණයි. ගඩොලින් ගඩොල බැඳිලායි සෛත්‍ය. මේ ටික එකතු වෙච්ච තැනටයි සෛත්‍ය කියන සම්මුතිය. ගලින්ගල ගලින්ගල එකතු වෙලයි ඒ ටික එකතු වෙච්ච රාශි වෙච්ච තැනටයි සම්මතේ. එහෙනම් මේ වගේ නේද මේ කය. මේ කෙස් ලොම් නිය දත් හම මත් නහර නිබඳු අසුබ කොටස් ටිකක් එකතු වෙච්ච තැනට මම කියලා අදහසක් ඉදිරියට දෙන්න. ඉතින් ඒ වගේම නේද මේ තැන්වල මුල ගහනවේ, හඳද ගහනවේ, අතුද ගහනවේ, ඉසිද ගහනවේ, කොළද ගහනවේ, මේ සියල්ල එකතු වෙලා මෙහෙම ගහක් වෙන සම්මතිය. ඒ වගේ මේ තැන්වලත් අනිකුත් තැන්වලත් ආධ්‍යාත්මිකයි. එහෙත් මෙහෙත් අධ්‍යත්ත බහිද්ද දෙකේම තියෙන මේ යථාර්ථය නේද කියලා නුවණින් ගලපලා බැලුවොත් ඔය පෙනෙන දැක්ම තුල උනත් තියෙනවා ධර්මඥානයක් උපදවා ගන්න. එහෙම නොබැලුවොත් එතන මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න ආසන්නයි. එනිසා එබඳු තැනකට යන්න නොදී නුවණින් අජ්ජත් බහින්දාවා බුදු පිළිමේ හරින් සෛත්‍ය හරි එබඳු දර්ශනයක් තියෙනවා නම් ඒක වහන්න යන්න ඕනේ. දැන් අපි එතනින් නැත්තමත් කරගන්න. හරි. ගඩොලයි මේ ගඩොලයි තියෙන්නේ, මේ ගඩොලයි තියෙන්නේ, මේ ගඩොලයි තියෙන්නේ, මේ ගඩොලයි තියෙන්නේ. මේ ටික ඔක්කොම එකතු වුණාම චෛත්‍ය වෙන සම්මතියක් එවිලා තියෙන්නේ. චෛත්‍ය කියන සම්මුතිය. එහෙනම් ඒ වගේ නේද? කෙස් මම නෙවෙයි, ලොම් මම නෙවෙයි, සත්‍ය නෙවෙයි, නිය සත්‍ය නෙවෙයි, දත් සත්‍යද නෙවෙයි, හම සත්‍යද නෙවෙයි, මස් සත්‍යද නෙවෙයි, ඇටකටු සත්‍යද නෝයි, නහර සත්‍යද නෝයි. මේ ටික ඔක්කොම එකතු වෙලා මේ සත්‍යකින් සම්මුතියක් නේද තියෙන්නේ. මේ සම්මුතිය එන්නේ නේද ලෝකේ අපි රැවටිලා ඉන්නේ මං වගේ කියලා. මේක අදහසක් විතරයි නේද කියලා. එහෙම බලන්න පුරුදු වෙන්න. එතකොට ඔය දකින්න තේනන දේ තුල වුණත් යහපතක් ඉතින් හැම වලාකුලකම කළු වලාකුලකම සුදී පාට රේඛාවක් තියෙනවා. ඒ දීපාට රේඛාව මත කරගන්න කලවලා කුලට.
ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ටික වේලාවක් කරගෙන යන ඇතැම් අවස්ථාවල හුස්ම ඉහළ පහළ ගැනීමට නොව හෘද ස්පන්දනයේ දෙස નિરાයාසයෙන් අවධානය යොමු වී ඇති බව පෙනේ. එවිට නැවත මුල සිට හුස්ම දෙස අවධානය යොමු කළ යුත්ත නැතහොත් මනසට හසුවන ස්පන්දනය දෙතම අවධානය යොමු කළ යුතුදැයි පහදා දෙනවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටි.
ආනාපාන සතිය නම් වඩන්නේ ආනාපාන සතිය වෙන්න ඕනේ ඒක වෙන තැනක දිහා බලලා බෑ. ඒ නිසා ආස්වාද ප්‍රසාදය ගැටෙන්නේ යම් තැනකද දැනෙන්නේ යම් තැනකද එතනයි හිතන්න ඕන. ඇත්තටම මේ ආනාපාන සතිය ගැන අපෙන් හරියට ප්‍රශ්න අහනවා. මේක ගැන බොහෝ දේ තියෙනවා කියන්න. නමුත් ඊට අදාළ ධර්මයෙන් තොරව මේක ගැන කියලා වැඩක් නෑ. මොකද ආනාපාන සතිය වෙන්න ඕන. ආනාපාන සතිය ඕන අපට ඊට සමගාමීව යන ධර්මයක් එක්ක. මොකද දැන් අර අපි ලිහාගෙන දුවෙන ගවයේ කඹයත් එක්ක දුවගෙන යන ගවයේ අපි යන්තම් කඹේ කොට අරගෙන ගහකට හිර කරලා ටික 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 ඇද ඇද ගවයව ළඟට ගන්නවා. ඒ වගේ මේ චිතේ ස්වභාවය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධර්ම අරමුණු අනුව එහේ කනනාසය දිව ශරීරය මන ආයතන අනුව හිත විසිරෙන බව ඇතිරෙන බව. දැන් අපිට මේ හිත එක්තැන් කරන්න බඳින තැන තමයි මේ ආස්වාද ප්‍රසවාස වෙන නිමිත්ත තැන. එතන අර කඹේ පටලව ගත්තා වගේ එතන තියාගෙන මේ විසිරෙන ටික ඇද ඇද මෙතනට එකතු කරන්න ඕනේ. එතකොට මේ ආනාපාන සතිය ආර්ය ක්‍රමයකට තියෙනවා අනාර්ය ක්‍රමයකට තියෙනවා. ආර්ය ක්‍රමේ වෙන්නේ අනිත්‍යව ගැන අවධානය නැතුව ආස්වාද ප්‍රසආසයේ තුලම තනි කරන්න හදන එක නෙමෙයි. බාහිරයේ අත්හැරවමින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම ආදී අරමුණු වලට දුවන හිත විදර්ශනා කරමින් එහෙට යන හැම මොහොතකම ඉහි අරමුණු බලමින් ඉහි ඇත්ත දකිනින් සිත මේ තැන නතර කරගන්නක මෙතන කොටු කරගන්නක මෙතනට සීමා කරගන්නක තමයි මේ ශාසනය තුල අපි කල යුතු ප්‍රතිපදාව වෙන්නේ. එතකොට හිත වෙනත් අරමුණකට යන හැම මොහොතකම එහි ඇත්ත යථාර්ථය දකිනින් වෙනත් කිසිදු අරමුණකට යන්න නොදී නිරන්තරවම දැනෙන ස්වභාවය තමයි ආස්වාද ප්‍රසවාසය. උත්සාහයක් නැතුව, වීරයක් නැතුව ඉබේම ස්වභාවයෙන් සිදුවෙන ධර්මතාවය ආස්වාද ප්‍රසවාසය. එතකොට දැන් හිත අපි දැනගන්න ඕන අරමුණකින් තොරව පවත් ගන්න බෑ, පවතින්නේ නෑ. දැන් රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, පහසට ධර්මතා අනුව සිත ගියොත්, විසුරුනොත් වන විපත ඉදමගෙන ඉන්නේ. ඒ දැන් හටගත්තා කියලා කියන්නේ ආයතන හටගත්තා, දුක හටගත්තා, දුක හටගත්තා කියලා කියන්නේ නැවත නැවත කෙලෙස් හට ගන්න ඕන කරන තැනයි නිර්මාණය වුනේ කියලා අපි දන්නවා ධර්මය අහලා දැනගත්තා. එතකොට දැන් හිත මේ ක්‍රියාවලියෙන් ගලව ගන්නවා කියන එක පාට කරන්න බැහැ. ඒ නිසා අපි උත්සාහ කරනවා රූපේට අනුව, ශබ්දේට අනුව, ගන්ධේට අනුව, රසේට අනුව, ස්පර්ශේට අනුව නාන අතට විහිදෙන එක. එකම දැනීමක් තුල සුකොට කරගන්න. දැන් ආසස්සස්සාතිය තුල සිදුවීම සිදුවීම රාගදේශ උපදවන්න හේතු වෙන නිමිත්තක් නෙවෙයි. ඒ තුල රාගදේශ නූපදිනව නෙවෙයි. ඒකත් මේ බාහිරයේ තියෙන දැනට වඩා වැඩි සංහාවක් උපදින්න අවස්ථාවක් වෙනවා. මේක එක්කෙන් වෙන තැන. යම් යම් අතට ද හිත දුවන්නේ දුවන හැම තැනකින්ම සුද්ධ කර කර ගලව ගලව මේ දැනීම් ස්වභාවය තුළ විතරක් කරනවා. එතකොට මෙතන කියන්න තියෙන බලවත් උත්සාහය නෑ. උත්සාහය තියෙන්නේ මෙතන නෙමෙයි. හමු වෙන අරමුණු විදර්ශනා. එතකොට ඒ හමු වෙන දුවන දුවන තැන විදර්ශනා කරමින් දුක් කලක් කරනකොට හැමතිස්සෙම එහෙන් අතහැරෙනකොට වැටෙන්නේ නිරන්තරව දැනෙන මේ ස්වභාවයට. එතකොට ආස්වාද ප්‍රස්වාදයේ ගන්නවා පිට කරනවා කරන කරවන ක්‍රියාවක් නෙමෙයි හම්බ වෙන්න ඕන දැනීම් මාත්‍රයක් විතරයි. දැනීම් මාත්‍රයක් විතරයි. එතකොට යම් මොහොතක අර හමු වෙන තැනම හඳුනගෙන විදර්ශනා කිරීමේ ප්‍රතිඵලය වෙනවා එහෙට තියෙන ඇල්ම චන්දරාගේ දුර වෙනින් හිත පිහිටන්න පුළුවන් තැන වෙනවා මේ දැනීම් ස්වභාවය. එතකොට බාහිර කාම ආදී අරමුණු වලින් මිදෙනත් වැඩෙනවා. විදර්ශනා කරලා නුවණක් වැඩෙනවා. එහෙම කෙනාට මේ ආස්වාද ප්‍රසවාසයේ තුල බොහෝ දේවල් ඇසූ ධර්මයේ ප්‍රගුණ කළ ධර්මයේ ප්‍රයෝජනෙට අරගෙන දහම් න්‍යායක් උපදවා ගන්න ඉඩ තියෙනවා. හැම කමඨානකම ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන්කම තියෙනවා දැන් මේ අරමුණු මොකක්වත් අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් නොබලම ආස්වාද ප්‍රසවාසයට විතරක් හිත තියන්න. ඒක මේ ආර්ය ශාස්ත්‍රයේ විතරක් නෙවෙයි අනිත් ශාස්ත්‍රවලත් තියෙන දේ. එකට විතරක් හිත තියෙනවා. ඒ බාහිර ධර්මතා ගැන කිසි අවබෝධයක් නුවණක් නැහැ. හිත විතරක් මේ අරමුණේ තැන්පත් වෙලා තියෙන වැඩි ගැටියි. හිත විතරක් වැඩි නැහැ. මේ ශාසනය තුල මස්ත තියාගන්න ඕන චිත්තං සංඤං භාවය. සිතක් ප්‍රඥාවක් දෙකමයි වැඩේ. ඒ දෙක නොයදෙන වැඩපිළිවෙලක් නම් ඒක මේ හරි ශාස්ත්‍රයේ විතරක් පිටිකක් නෙවෙයි අනිත් ශාස්ත්‍ර වල වැඩපිළිවෙලමයි. මේ සාපිකල පිළිමත් වෙලා ඒ දෙකම අනුගමනය වෙනවද කියලා බලන්න ඕන. ඊළඟට එතන විතරක් හිතේ වැඩිම විතරක් කරන්න අවස්ථාවක් අපි කියලා කියනවා දහම දැකලා නුවණින් මෙනෙහි කළ යුතු බැලිය යුතු තැන මෙන්න මෙතනයි රැවටෙන්නේ. මෙන්න මෙතන රැවටුනොත් තමයි එතන ඇත්ත දැක්කේ නැත්නම් තමයි මේ සමුදේ හටගන්නේ නිරෝධී මාර්ගයේ ඉන්නේ. මෙතන ඇත්ත ඇත්තටින් දකිනකොට සමුදේ දුර වෙනවා නිරෝධී සම්පූර්ණ මඟ වැඩෙනවා කියන මේ ඇත්ත දැනගත්ත කෙනාට මේ ඇත්ත දකිනින් ඉන්න ගියාම යාට තේරෙනවා මේ ඇත්ත දකිනින් ඉන්න බෑ. මේ නීවරණ ධර්ම වලින් මේක වෙහෙනවා මේ ඇත්ත වෙහෙනවා. එහෙනම් දැන් මට ඕන දැන් දැකිය යුතු තැන දන්නවා. දැන් එතන දකින්න තියෙන බාධාව මේක. බාධාව දුරු කර ගැනීම සඳහා දිනකට පුළුවන් ඕන සමතහනකින් හිත විතරක් ගැන විතරක් අවධානය යොමු කරලා සීලේ අඩුව සපුරාගෙන විසිරෙන හිත එක්තෙන් කරා. එතකොට එක්තෙන් කළ හැම මොහොතකම එයා දන්නවා මේ එක්තෙන් කළේ මොකටද, කුමක් සඳහාද, කොතන බලන්න. එක්තෙන් වුණා නම් එක්තෙන් වෙච්ච හැම මොහොතකම බැලිය යුතු දැකිය යුතු දහම දකින්නවා. දකින්න හැම මොහොතකම ආස්වාදයි. මාර්ගය නොලබා තිබුණා නම් මග පොදිනවා. මග ලබා තිබුණා නම් ආස්වාදයි. ඉතින් මෙන්න මේ ක්‍රම දෙකයි මෙතනදී අපේ භාවිතාවට එන්න ඕනේ. ඒ ටික දැනුවත්ව මේ ගැන සැලකිලිමත් කටයුතු කරනවා නම් වඩා ප්‍රයෝජනවත් වේවි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දික්කගතව සීවත් වීමත් දික්කයකට නොඇති සීවත් වන ආකාරයක් සරණාතර පැහැදිලි කර දෙන මේ ඉල්ලා සිටි.
දික්කින අතර සීල්වත් වෙන හැටි නම් කියන්න දෙයක් නැහැ ඉතින්. දෘෂ්ටියෙන් තොරව සිල්වත් වෙනවා කියනකොට එතන ඒකාන්තයෙන්ම අනිවාර්යෙන්ම මාර්ගය ඉදිරියට. මාර්ගය කියලා කියන්නේ මොකකටද? සීල, සමාධි, ත්‍රිශික්ෂා. ත්‍රිශික්ෂාව තුළින් අර්ථවත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතනදී බොහොම වටිනා ධර්ම කාරණා ටිකක් තියෙනවා. යන්තමින් තමයි ඒක මතක තියෙන්නේ. සමහර අවස්ථාවක එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බොහොම අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා, අසනීප තත්ත්වයට පත් වෙලා උත්සන්න වෙලා ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබිලා උන්වහන්සේ මහා කරුණිතයි, යම් කෙනෙකු රෝගී වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් උන්වහන්සේ වඩිනවයි කුටියට. ඔහු සමග කතා කරනවා. දන්නවා කූටිගත් සාමුදුරුවන්ව සිවුරු හොදලා නාවලා උපස්ථාන කළා සරුවඥන් වහන්සේ. ඉතින් මේ වගේ බලන්න ගිහිල්ලා දුකට කතා කරලා නිරෝගී තත්ත්වයෙන් කීඩා විඳින මේ හාමුදුරන්ගෙන් අහනවා, එවැත්නි විපිලිසර බවක් එහෙම ශික්ෂාවේ සීලේ විපිලිසර බවක් එහෙම තියෙනවා ස්වාමීනි, සීලේ විපිලිසර බවක් ගැන මම අපිට දැනුවත් නැහැ, එහෙම සීලේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම දන්නේ නැහැ. එහෙනම් මේ ශාසනය මොකක් කියලා අද කියන්නේ? එතකොට උන්වහන්සේ කියනවා තමන් වහන්සේගේ අරමුණ දර්ශනය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. බුදුන් සම්මෝදන් කරා. ඊළඟට තව තැනකදී එහෙම අසනීපෙන් ඉන්න භික්ෂුන් වහන්සේලා නම ළඟට ගිහලා කතා කරනකොට උන්වහන්සේ කියනවා, ස්වාමීනි මට ධර්ම තේරෙන්නේ එහෙත් මට මේ සමාධියේ ඉන්නේ නැහැ. සමාධිය ළඟ සිටින්නේ නැහැ, පිහිටන්නේ. මට ඒක තමයි විසක් බව කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, එවත්නි ඔය සමාධියම අර්ථ කොට ඇති. සමාධියම පරමාර්ථ කොට ඇති. ශාසනයක නම් සමාධිය නැති වුණා කියලා කිව්වොත් ඒක දුක් වෙන කාරණාවක් තමයි. ඉතින් මේ ශාසනය නම් එහෙම නෑ. මේ ශාසනය සමාධියේ පරම කොට, උතුම් කොට, කෙලවර කොට නෑ. මේ ශාසනයේ තියෙන්නේ මෙය අනුපාදා පරිඥානීය කෙලවර කොටයි පවතින්නේ. එතන කෙලෙස් නිදෙනවා නම් ආශෝක්‍ය වෙනවනම් මෙච්චරයි අවශ්‍ය වෙන්නේ. ඉතුරු ඒවා යමක් අවශ්‍ය නම් ඒ සඳහා උපකාරයි. ඉතින් ඒ ටික කරගන්න පුළුවන් නම් මෙච්චරයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා දහම පිළිබඳව. බොහෝ ප්‍රශ්න කරනවා. රෝගියන් දෙය ඉඳගෙන මොනවාද රහත් වෙනවා. සමාධිය පිළිබඳව තියෙන ප්‍රශ්න තියෙනවා. ඒ වගේ සාමගාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය පිළිබඳ වඩුවක් වුණත් ලෝකෙට අඩුවක් නෙවෙයි. පැවැත්මේ දෝෂ ඇති වුණොත් ඒක ලෝකෙට අඩුවක් නෙවෙයි. ඒත් මාර්ගය පිළිබඳ වඩුවක් වුණොත් දෙවියන් සහිත ලෝකෙට අඩුවක්. මොකද සීලයේ අඩුවක් තිබුණත් මාර්ගයේ තියෙනවා නම් එයා කවදා හරි නිවැරදි වෙනවා. හරි තැනට එනවා. ඒක ඒකාන්තයෙන් සිද්ධයි. මාර්ගේ නැති වුණොත් කවදාවත් එයා නිවැරදි තැනට එන්නේ නැහැ. එනිසා උන්වහන්සේ සීලය පිළිබඳව දේශනා කරන්නේ සමාධි සංවර්ධනික සමාධියට උපකාරක ධර්මයක්. සමාධිය ප්‍රඥාවට උපකාරක ධර්මයක්. ප්‍රඥාව යථාභූත ඥාන දර්ශනයට උපකාරයි. යථාභූත ඥාන දර්ශනයේ කලකිරීමත නිබ්බිදාවතරයේ නිබ්බිදාවතරයට නිබ්බිදා විරාගයට උපකාරක විරාගය මිදීමට උපකාරයි. මිදීම අරහන්ත ඵලපත්තේ එක්සා ඥානයට උපකාරයි. එනිසා මේ උපකාරක ධර්ම නිවන කියන ඵලය ලබන්න උපකාරක ධර්ම මේවා. සීලය පිළිබඳව අවශ්‍යතාවය දැනෙන්නේ මෙන්න මේ මාර්ග ඥානයට උපකාර දෙයි. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු කවුරුවත් වැඩි පිරිසක් සිල් රැකලා භාවනා කරලා හදාගෙන ආපු අය නෙවෙයි. අඟුලිමාල කියන්නේ මිනි මරණීක කෙනෙක්. කඩු කෙනෙක් ඉතල අරගෙන ලේ තවරගෙන හිටපු කෙනෙක්. පන්තිල් දීලා අටතිල් දීලා දසතිල් දීලා එහෙම ඉක්මවලා ගත්තේ නෑනේ. එකවරම වනසිව රහත් වුණා. දැන් උන්වහන්සේලා සිල් නැද්ද? දැන් මේ මොහොතකට කලින් අඟුලිමාල මිනිහ වරුවේ. දැන් රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේ ළඟ සීල සමාධි ප්‍රඥා නැද්ද? දැන් කලින් ඉඳලා පුරුදු කළාද? මාර්ගයේ තුලම මාර්ගයට පැමුණුනා කියලා කියන්නේ ත්‍රිශික්ෂාවතාවක් වෙනවා. ත්‍රිශික්ෂාවතාව. උන්වහන්සේ ආර්ය සීලයෙන් යුක්තයි දැන් ඒ නිසා. ඒ වගේම උන්වහන්සේට සමීප වෙච්ච බොහෝ අය පල්පුරු මංකොල්ලකාරී සනිකාව මේ නොයෙක් විදිහේ අය බුදුරජාණන් වහන්සේ ළඟ බණ පදයක් අහලා කෙලෙස් නැසගෙන ආර්ය ගුණ ඇති සීල සමාධි ප්‍රඥා ගුණ ඇති උතුම වූ බවට පත් වුණා. එනිසා මාර්ගය තුල මොන ලැබනවා කියලා කියන්නේ සීලාදී ගුණ එකතු වෙනවා කියලා කියන්නේ ඒ සීලය මතු ස්වර්ග මොක්ෂ සැප මේ උදෙසා නොවේ. මම කියන පුද්ගලත්වය ආරක්ෂා කරගන්න. මම දුගතියට වැටෙන්න නොදී මම කියන කෙනාව සුගතිය තුල රඳව ගන්න. මම කියන කෙනාට දුක බැහැ සැප ඕන. සැප ලැබෙන්නේ මෙහිමයි කියලා. ඒ සංකල්ප මත ගොඩනැගුණු ශික්ෂණය ලෝකෙට හොඳ යහපතක් කාටත් ආරම්භ කරන්න වෙන්නේ බඳු තැනකින්. නමුත් යම් දවසක අපට ඒ සීලයේ දැක්ම පිළිබඳව වෙනස් වෙන්න ඕන. ඒ දහම දැකීමත් එක්කමයි වෙන්නේ. එතනදී මේ ධර්මයේ අහනකොට කල්යාණ මිත්‍රාත්වයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හඳුන ගන්න. මෙන්න මේ විදිහට මෙනෙහි කරනකොට මේ කෙලෙස් හට ගන්නවා. කෙලෙස් හට ගන්නකොට මොනවද හට ගන්න? කර්ම හට ගන්න. කර්ම කියලා කියන්නේ මොනවද? කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. අකුසල. මෙන්න මේ විදිහට මෙනෙහි කරනකොට කුසල හේතු හට ගන්නවා. කුසල හේතු ඇති කල්ලි කුසල කර්ම හට ගන්නවා. එතකොට මේ කර්ම ඇති කල්ලි ප්‍රතිසන්දිත වූ විපාක නැත. අකුසල කර්මයේද දුක් විපාක, කුසල කර්මයේද නැතයි. එතකොට කුසල කර්මයේ කුසල හේතු නිසා අකුසල කර්මයේ අකුසල හේතු. එතකොට අකුසල හේතු හා කුසල හේතු ඇති කල්හි කර්ම රැස් වෙනවා, කර්ම ඇති කල්හි සතර දිවේ. එහෙනම් කර්මක්ෂය කරන්න නම් කර්මයට හේතු මතක්. අලෝභ දෝ සමෝහ, ලෝභ ද්වේෂ මෝහ මේ හේතු නැති වෙන. ඉතින්ලා ලෝභ ද්වේෂ මෝහ නැති කරලා අලෝභ දෝ සමෝහ අරගන්න. ලෝභයේ යටපත් කළ බව තමයි අලෝභය. ද්වේෂයේ යටපත් කළ බව තමයි අද්වේෂය. මෝහයේ යටපත් කළ බව තමයි අමෝහය. එතකොට ලෝභ ද්වේෂ මෝහ නැති කළා නෙමෙයිනේ. යටපත් කළා. ඒ වෙනුවට ප්‍රත්‍ය යොදලා, උත්සාහයේ යොදලා වෙන එකක් තෝරගා යොදා ගත්තා. දැන් උත්සාහයේ වීර්යය යෝනිසෝ මනසිකාරය ආදී උපකාරක ධර්ම උදව් කරගෙන ලෝභය තීච තැන යවහලා ඒ වෙනුවට ලෝභය නැති කළා. ද්වේෂය නැති කළා, මෝහය නැති කළා. එතකොට නැති කරලා නැති කරපු ස්වභාවය තමයි අලෝභ අදෝ සමෝ. එතකොට යමක් නැති කළා නම් නැති කලේ ප්‍රත්‍ය යොදලන්නේ. බලයක් යොදලන්නේ නැති කලේ. ඒ යොදපු බලය හීන වෙච්ච දවසට ඒ වීර්යයේ උත්සාහයේ ඕන තමයි ඒ කැපවීම ඒ ප්‍රත්‍ය නැති වෙච්ච දවසට යත කරගෙන හිත ප්‍රේසාපො එනිසා මේ අලෝභ අදෝස සමෝහ මතු කර ගත්තට ඒක නිවන නෙවෙයි, විසුද්ධිය නෙවෙයි. ඒක පත්‍යෙන් වීරයෙන් ලෝභ දේශ මොහොත උපදින්න තියෙන හේතු වෙනුවට ඒව යටපත් කරලා අලෝභ අදෝස සමෝහ කුසල හේතු ඇති කර ප්‍රත්‍ය යොදාගත්ත නිසා බඳු මානසිකාරයක් භාවිතා කළ නිසා දැන් ලෝභ දේශ මොහොත. දැන් අපි ස්කන්ධයන් අනිත්‍ය වශයෙන් බලනවා, සුභ වශයෙන් බලනවා, පිළිකුල් වශයෙන් බලනවා කියනකොට එතන ලෝභ දේශ මොහොත හිමිලා. හැබැයි මේ බලන තාක් කල්නේ අනිත්‍ය වශයෙන් අසුභ වශයෙන් බලනකන් එතන ලෝභකම එන්නේ නැහැ, ද්වේෂයකුත් නැහැ, හොඩකම මේ ඇත්ත දකින්න. හැබැයි මේ බලනකන් විතරයි. බැලීම අතහැරිය ගම ආපහු කරන විදිහටම තියෙනවා. එතකොට දැන් ඔන්න හඳුනා ගන්නවා. එහෙනම් මෙන්න මේ බඳු ධර්මතාවයක් පිටතන මෙහෙ පැත්තේ යොදලා මේක යටපත් කරලා ගත්තා. අරගත්තා. එතකොට දැන් කුසල කර්ම ඒත් සිද්ධ වෙන්නේ මොකක්ද? සතරේ නතර වීමක් නෑ. එන අකුසල ගති යටපත් කරලා කුසල ගති මතු කළා. අකුසල මූලය යටපත් කරලා කුසල මූල මතු කරගත්තා. එන මොන අකුසලයක් අකුසලයට හේතුවක් යටපත්. දැන් කුසලයක් කුසලයට මූලය නැති කරන්න පුළුවන්ද නිවන් දැකේ? නැති කරන්න නැතුව පුළුවන්ද? ඒ මේ කර්මනේ. එහෙනම් දැන් හොයන්න වෙනවා කුසල මූලයට හේතු. කුමක් ඇති කල්ලි හිදනේ එතන තියෙන කුමක් පත්ය කොටින්ද බලලා දැන් අපි හිතන්න මෙහෙම. අපි මේ රූපය අරගෙන දැන් හොඳටම ඇස සැකිල්ලක් හැටියටම බලනවා. එක මොහොතක්වත් අත් නොහැරෙන්න දැන් අපි මෙනෙහි කරනවා නිසක් පිට අරගෙන ඇති. දැන් අට්ටි සංඥාව මෙනෙහි කරනකොට හිත ලෝභ සහගතත් නේ, දේස සහගතත් නේ, මෝහ සහගතත් නේ, හිත බොහොම ප්‍රභාස්වරයි. මනෝ කර්ම අකුසල නේ, කාය කර්ම වාක් කර්ම අකුසල නේ, දැන් කුසල. හැබැයි දැන් මේ අලෝභ අධි සමෝහ හා කාය වාක් මනෝ සුචරිතේ තියෙන්නේ මේ නිමිත්ත ඇසුරු කොටගෙන. නිමිත්ත අපහැරුණු ආපහු කර්ම දැනටේ. දැන් අපි බැලුවොත් දැන් අලෝභ දෝ සමෝහ හටගෙන තියෙන්නේ මේ අත්ති සංඥාව මේ අසුබ නිමිත්ත මූලික වෙලානේ. අපි නිමිත්තක් වශයෙන් ගත්ත දේ අපහැරගත්තා. අක්ඛි කියලා දකින්නේ මොකද්ද? එතන යෙදিলা තියෙන මොකද්ද? මේ දැන ගැනීම. මේ දැන ගැනීම මෙන්න මේ මන ආයතනේ ධම්මායතනේ මනෝ විඥානයේ. එතන හටගන්න ධර්මයන්ගේ හේතුවත් ඵලයක් දෙකෙහි වෙනස හඳුනාගෙන ඒ ධර්මයන්ගේ නිරෝධය බැලුවොත් අන්න එතනදී ලෝභ දේශ මොහ නෙමෙයි අලෝභ දේශ මොහ නෙමෙයි එහිම බලන්න පුළුවන් වෙච්ච තැනදී ලැබෙනවා රාගක්ෂය ලෝභක්ෂය දේශක්ෂය මොහක්ෂය රාග දේශ මොහ නැති කළා නෙමෙයි රාග දේශ මොහ ක්ෂය කළා එතකොට හේතු අනුසය ඉතුරු වෙලා නෙමෙයි එතන නැතිේ. දැන් මෙතන අලෝභ අධිවසෝ අමෝහ උපන්නේ අනුසය ඉතුරු වෙලා. නැවත උපදින්න හේතුව තියෙන අසුබ නිමිත්ත දැන් නැකුණොත් වෙනස් වුණොත් සුබ නිමිත්ත ආපු ගමන්ම ලෝභ දේශන. හැබැයි දැන් හේතුඵල ධර්මතාවය මේ දැන ගැනීම ඇති වෙන්නේ අක්ටි කියන දැන ගැනීම ඇති වුණේ මෙන්න මේ ස්කන්ධ ටිකේ ඉඳලා මේ ස්කන්ධ ටික ඇති වෙනකොටයි මේ දැන ගැනීම ස්කන්ධ නැති වෙන්නේ කියන බව. මෙතන උද්‍යප්පය උදේවය දැකගත්තොත් දැනගත්තොත් එතන හමු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධයක් එක්ක ඒ ප්‍රත්‍යක්ෂ ඥානයක් එක්ක දුරු වෙනවා අනුසේ සහිතවම රාගදේශ නිරුද්ධ වෙනවා. නැවත ආපහු නූපදිනසෙ රාගදේශ නිරුද්ධ වෙනවා. එතකොට ඒ හිති අලෝභ දෝ සමුහ සත්‍යයෙන් හට ගන්න දේවල් නැහැ. එතන තියෙන රාගස්ය දෝසක්ය මොහක්ය රාගස්ය දෝසක්ය මොහක්ය ඒක ප්‍රත්‍යයෙන් යෙදිච් එකක් නෙවෙයි ආයාසයෙන් උපදවාගත් එකක් නෙවෙයි ඒක ස්වභාවය. ඉතින් මෙන්න මේ බඳු තැනකට යන දැක්මින් යුක්තව සිල්වත් වෙනවනම් මෙන්න මේකට කියනවා කුසල සීල කියලා. කුසල සීල. එතකොට යා සිල්වත් වෙන්නේ කොහොමද? මෙන්න මේ හේතු කියනවනම් මේ බඳු ඵල දැන් අපි අකුසලයෙන් මිදෙන්න. අකුසලයෙන් මිදෙන්න බෑ ලෝභ දේශ මොහිතේ උපදිනවා. ලෝභ දේශ මොහිතේ උපදිනවා නම් දුස්ස හිතක්, අදුක්ඛ චිත්තෝ, පදුස්ස චිතෙන් යමක් කියනවා නම් කරනවා නම් ඒක අකුසල. එහෙනම් අකුසලයෙන් මිදෙන්න නම් කොතනද වැරදි කරන්න ඕනේ? අකුසල හේතු යටපත් කරන්න. ඔන්න අකුසල හේතුව හඳුනමින් අකුසල හේතුව යටපත් කරන්නේ කොහොමද? අකුසල හේතුව උපදින හේතු ඉවත් කරලා අසුභ සංඥා, අනිච්ච සංඥා, අනත් සංඥාදී සමතනකින් ඉස්සෙල්ලා අකුසල හේතු ලෝභ දේශ මොහ යටපත් කරනවා. දැන් ඔන්න ලෝභ දේශ මොහ යටපත් කළා. ලෝභ දේශ මොහ යටපත් කළා නම් දුෂ්ට සිතක් නෑ. එහෙනම් ඒ නිසා ඇති වෙන කාය කර්ම වාකර්ම අනුකර්ම නෑ. අකුසලයෙන් වෙන්නේ. හැබැයි දැන් තියෙනවා කුසල විතරකය. දැන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක දුරු කළා. විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලේ. කාමයෙන් අකුසලේ නෙන්නුනා. හැබැයි දැන් කුසල විතරක තියෙනවා. දැන් අසුභ භවත, අනිත්‍ය භවත, අනාත්ම භවත මෙනෙහි කරන බව තියෙනවානේ. එතන ඉඳලා තියෙන මොනවද? නෙක්ඛම්ම අව්‍යාපාද විතරක, විහිංසාද. කුසල විතරක. කුසල විතරක ටික ඇති කල්හි යෙදුණු අලෝභ අදෝස. ඒ නිසා යම් කාය කර්මයක්, වාක් කර්මයක්, මන කර්මයක් ඇද්ද කුසක්. කුසල. දැන් ඔන්න යම් විටක කෙනෙකුට පුළුවන්කමක් ලැබුණොත් මෙන්න මේ නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතරක ඇති කල්හි මේ කර්මමයි දැක්වෙන්නේ කියලා කර්ම දෝෂය දැකලා කර්මයට ලැබෙන ප්‍රතිවිපාක ගැන කතර දැකලා මේ නෙක්ඛම්ම විතරකයන්ගේ අව්‍යාපාද අවිහිංසා විතරකයන්ගේ දෝෂය දැකලා ඒකින් ගලවෙන්නේ ඒකින් මිදෙන්නේ කොහොමද කියලා මාවතක් හොයාගෙන යනකොට ඔන්න අකුසලයෙන් ගැලවුණා නෙමෙයි කුසලයෙන් ගැලවෙන දොරටුවක් හම්බරේ. එතෙන් අපි මේක ඇසුරු කළ තැනම තියෙනවා ඒ සඳහා ඉඩ. මෙන්න මෙසේ හික්මෙනින් මේ අකුසලය දුරු කරන කෙනා මේ ආකාරයෙන් අපි යාට කියනවා දිට්ඨින් චනුපත. දෘෂ්ටියට නොඇති කිල්ලක්. දෘෂ්ටියට නොඇති කිල්ලක්. ඉතින් මෙන්න මේ බඳු සීලයෙන් යුක්තක නැතකොට යා කුසලය කුසල හේතුත් නැති කරන නම් කොතනද කියන හේතුඵල ධර්ම දකින තැනට හිත පිහිටව ගත්තාම යාගේ සීලය කුසල සීලය. එතන තමයි එබඳු කුසල සීලයක් ඇති කල්හි අවි ප්‍රතිසාරය විපිලිසර බව ඇති නොවේවා කියලා ප්‍රාර්ථනාවක් වුණේ. ඉබේමයි විපිලිසර බව නැති කල්හි ප්‍රමෝදය ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් වුණේ ඉබේමයි. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රීතිය ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් උත්සාහයක් වුණේ ඉබේමයි. ප්‍රීතිය ඇති කල්හි පස්සද්ධිය ලැබේවා කියලා සංසිඳීම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් උත්සාහයක් වුණේ ඉබේමයි. පස්සද්ධිය ඇති කල්හි සුඛය සැපය ලැබේවා කියලා ප්‍රාර්ථනා උත්සාහයක් වුණේ ඉදීමයි. සැපේ ඇති කල්හි සමාධිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් උත්සාහයක් වුණේ ඉදීමයි. සමාධිය ඇති කල්හි යථාභූත ඥාන දර්ශනය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් වුණේ ඉදීමයි. යථාභූත ඥාන දර්ශනය ඇති කල්හි මහණෙනි නිදිදාව කලකිරීම ලැබේවා වේවා කියලා ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් වන්නේ ඉදීමයි. කලකිරීම ඇති කල්හි නොඇලීම වේවා කියලා ප්‍රාර්ථනාවක් සංයක් වන්නේ ඉදීමයි. නොඇලුණු කල්හි නිදේවා කියලා ප්‍රාර්ථනාවක් උත්සාහයක් වන්නේ ඉදීමයි. මිදුණු කල්හි මිදුනේ යන නුවණ ලැබේවා කියලා ප්‍රත්‍යක්ෂා ඥාන ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් වන්නේ ඉදීමයි. එනිසා මහණෙනි අරහන්ත ප්‍රත්‍යක්ෂා ඥානෙට නිදීම උපකාරයි. නිදීමට ප්‍රත්‍යයයි නොඇලීම නොඇලීමට ප්‍රත්‍යයයි නිද්දාව නිද්දාවට ප්‍රත්‍ය වෙනවා. කලකිරීම කලකිරීමට ප්‍රත්‍ය වෙනවා. යථාභූත ඥාන දර්ශනේ යථාභූත ඥාන දර්ශනයට ප්‍රත්‍ය වෙනවා. සමාධිය සමාධියට ප්‍රත්‍ය වෙනවා. සුඛය සුඛයට ප්‍රත්‍ය වෙනවා. පස්සද්ධිය පස්සද්ධියට ප්‍රත්‍ය වෙනවා. ප්‍රීතිය ප්‍රීතියට පත්‍ය වෙනවා. ප්‍රමෝදය ප්‍රමෝදයට පත්‍ය වෙනවා. අවිප්‍රතිසාරය විපිලිසර නොවන බව විපිලිසර නොවන බවට පත්‍ය වෙනවා. කුසල සීලය මාර්ගය දැනගත්ත කෙනාට කරන්න තියෙන මෙච්චරයි මේ ටික විතර. මේ ටික කරනකොට ඉතුරු ඒවා ඉදෙන. හැබැයි මාර්ගය දැනගෙන ඉන්න ඕන. දැන් යාගේ ප්‍රාර්ථනාවක් නැහැ. දැන් මේ මොහොතේ සිත කුසල් කරන. අකුසලෙට. ඉතුරු ධර්මතාවකේ දේම නිරායාසයෙන් වැදෙනවා. මෙන්න මේක තමයි බුදුජානන් වහන්සේ කිමත්‍ය සූත්‍රයේදී අංගුත්තර නිකායේදී මේ බව දේශනා කරලා තියෙන්නේ. එතකොට එතන ෘත්‍යයකට වැටිලා නැහැ. සත්පුරුදු ෘත්‍යයට ඇවිල්ලා නැහැ. ඒ ෘත්‍යයම දුරු කරමින් තමයි අකුසලයෙන් මිදුනේ. අකුසලයෙන් විතරන්නේ දැන් කුසලයෙන් උත් මිදෙන මාවතට යොමු වෙනවා මේ දැක්ම තුළ.
ආත්මේන භවයන් එකක් ලෙස පොත්පත්වල ලියවියට එය එකක් දෙකක් යන වෙනස පැහැදිලි කර දෙන්න වෙනද? දෙවෙනි එක පටිච්ච සමුප්පාදයේ සිදුවන්නේ පෙර ආත්මය, මෙමාත්මය හා ඊළඟ ආත්මය සම්බන්ධ ක්‍රියාවලියක් ලෙස බව පොත්වල සඳහන් වේ. ඒ ඉතේද නැතොත් එක සිතිවිල්ලක් තුළ සිදුවන ක්‍රියාවලියක්ද යන පැහැදිලි කර දෙන්න වෙනද? පටිච්ච සමුප්පාදයේ ආත්ම තුනකට සම්බන්ධ නම් මේ ආත්මයේදී නිවන් දැකීමට පටිච්ච සමුප්පාද නිරෝධයක් කළ නොහැකි වනු ඇත.
ඒ ප්‍රශ්නේ. දැන් ආත්මය හා භවය කියන එක දලාගෙන තියෙන මේ ආත්ම භව කියන වචනේ අනුව වෙන්නේ නැති මේ දෙකේ තියෙන අදහස් දෙකක් ආත්මය කියලා ගන්නකොට භවය කියලා ගන්නකොට එදා ගන්න වෙන භවය කර්ම භව උත්පත්ති භව කියලා භව දෙකක් තියෙනවා ආත්මය කියලා ගන්නකොට එතන කියවෙන්නේ සක්කාය දෘෂ්ටිය පිළිබඳව ආත්ම දෘෂ්ටියක් පිළිබඳව රූපේ මම රූපේ මගේ රූපේ මගේ ආත්මය වේදනාදී පිළිබඳව එනිසා එක දෙකක්ම එකක්ම වෙයි නමුත් මේ එකම ධර්මතාවයන් ප්‍රකට නොවීම නැති වෙන ප්‍රතිඵල තමයි මේ තුල ඇතිව තියෙන්නේ. පටිච්චසමුප්පාදය බුදුදහම කියලා කියන්නේ මුල මැද අග කෙනා කෙනාගේ නුවණට ගෝචර කරගන්න පුළුවන් එකක්. එනිසා අපි ඉන්න වර්තමාන ආත්ම සංකල්පයේ මත අපිට පෙර ආත්මයක් තියෙනවා, අනාගත ආත්මයක් තියෙනවා, මේ ආත්මයක් තියෙනවා. ඒ සම්මුති සත්‍ය සම්මුති දේශනාව පරමාර්ථ සත්‍ය පරමාර්ථ දේශනාව නෙමෙයි. එතකොට සම්මත දේශනාවට බුදුදහම ගැලපෙන මූලකත් ගැලපෙන්නේ නැහැ. එතකොට අතීත ආත්ම භාවයට අයිති හේතු තියෙන නිසා තමයි වර්තමාන භවයක් හටගත්තේ. වර්තමානයේ හේතු ඇති නිසායි අනාගත භවයක් හටගන්නේ. ඒ නිසා සම්මතයට මේ ධහම ගැලපලා ගන්න පුළුවන් අතීත හේතුව පංච ඉදානි ඵල පංචකම් ඉදානි හේතුව පංච ආයතින් ඵල පංචකම් අතීත හේතු නිසා වර්තමාන ඵල වර්තමාන ඵලයටයි වර්තමාන හේතු හදාගන්නේ වර්තමාන හේතු නිසා අනාගත ඵලයක් හටගන්නේ එහෙම බව මතකෙන් ගත්තත් හරි නමුත් ඒක නිවන් දකින ධර්මයේ යථාර්ථයට එනකොට මේ අදහස නෙවෙයි දැන් මේ මොහොතේ හමු වෙච්ච ධර්මතාවය වර්තමාන දැන් හටගෙන තියෙන දැන් මෙතන හටගන්න හේතුව දැන් මේ හටගත්තු ධර්මයේ නිකන් මනසට හමු වුණා නෙමෙයි ගොදුරු වුණා නෙමෙයි ඒක ඉතහා සත්‍යයක් ලැබලයි පෙර අවිද්‍යා සංඛාරයේ යෙදුණු නිසයි දැන් හටගත් පෙර අවිද්‍යාවෙන් රැක් කරගත්ත නිසයි දැන් හටගත්තේ. එන්සා පෙර සම්බන්ධතාවය දකිනවා. පෙර අවිද්‍යා සංඛාරය නිසා දැන් හටගත්. ඉදී හටගත්ත නෙමෙයි. හේතු ප්‍රතිසම්බුතං. හේතු නිසාමයි හටගත්තේ. පෙර අවිද්‍යා සංඛාරයෙන් රැස් කරගත්ත නිසා දැන් විඥානේ හටගත් ආයතනෙ උපන්නේ. දැන් අවිද්‍යා සංඛාරයේ මෙතන තියදුනොත් ඇත්ත දැන් මෙතන ඇත්ත ඇති සැටියෙන් නොදැක්කොත් අනාගත භවය සකස් තවත් ආයතනයක් උපදින ඊළඟට මෙරිලා උපදින එක නෙමෙයි ඊළඟට ආයතනය උපදින ඊළඟට මේ විඥාන හයෙන් යම් විඥානයක් උපදින ආයතනයක් අවිඥානික වෙනවා එහෙත් දැන් පෙර අවිද්‍යාව නිසා දැන් හටගත්තා අවිද්‍යාපච්චය සංකාර සංකල්පච්චය විඥාන දැන් මේ හේතුඵල ධර්මතාවයේ මේ ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් දැන් අවිද්‍යා සංකාරයේ නොයදුනොත් ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් අවිද්‍යාව නිරුද්ධ වුණොත් සත්පුද්ගල භාවයෙන් කල්පනා කරන්නේ යමක් දෙයක් හිතේට ගන්නේ නැහැ යමක් දෙයක් හිතේට නොගත්තොත් දැක්ක දේ හවුණු දේ දැනුමු දේ හොයන්න බලන්න එහෙ හරින්නේ නැහැ ඔළුව හොලවන්නේ දැන් අවිද්‍යාව නිරුද්ධ වන සංකාර නිරෝධයි සංකාර නිරෝධම විඥාන නිරෝධයි විඥාන නිරෝධම නිරෝධයි කියලා දකින්න. එතකොට එතනදී මේ ක්ෂණයට පෙර ක්ෂණය අතීත මේ ක්ෂණයට ඉදිරියේ ලැබෙන ක්ෂණේ අනාගත පෙර උපන් ආයතනයේ අතීත භවයේ දැන් උපන් ආයතනයේ වර්තමාන ඊළඟට උපදින්න තියෙන ආයතනයේ අනාගත භවයේ එතකොට පෙර අවිද්‍යා සංඛාරයේ යෙදුණු නිසයි දැන් මේ ආයතනය මනෝ වේවා වෙනත් වේවා ආයතනයක් උපන් දැනුත් අවිද්‍යා සංඛාරයේ යෙදුණු තවත් දැක්ක දේ දැනුණු දේ දැනගත්ත දේ බලන්න අයන්න හොයන්න තව ආයතනයක් උපත් භවයේ හට ගන්න. හටගත් ධර්මයන් නිරෝධයට බැලුවොත් හටගත් දේ මැරුණා. සංකින්ද සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. උපන්දී මැරුණා. උපජ්ජිතා නිරුද්ධයන්ති. උපාද වය ධම්ම. සිදුල මැරුණා. සිදුල නිරුද්ධ වුණා. ඊළඟට දැක්කේ මෙරිච්ච දේ බලන්න හොයන්න එහෙ කරකවන්නේ නෑ. දුව හොයන්නලන්නේ. ආයෝසවන්නේ. ආයතන උපදින්නේ. අනාගත භවයේ ඒ නිසා මෙන්න මේ බඳු තැනකින් ප්‍රතිපදින භාවය නෙක්ෂණයක් තුළ මේ දෙපැත්තම පැහැර ගන්න පුළුවන්. පරිසංපාදයේ ඇති වෙන පැත්ත නිරෝධයේ තත්ත්වෙට මේකම ධර්මයක් තුළ දකින්න පුළුවන් වෙනවා. අපි නැත්ේ තියෙන දකින්න තැනම ඒ ධර්ම තියෙනවා නුවණින් පරික්ෂා කරලා බලන්න වෙනවා. ඉතින් මේ ඔතල ගෙහිලා ඉනවා නෙමෙයි ඔය බලන තැන ඒ සියලු ධර්ම කාරණා තියෙනවා අර්ථ පරීක්ෂා කරලා බලන්න. අද දවසේදී අපි සත්‍යවත් සිත් කරගත්ත මේ උතුම් ධර්ම ශක්තිය සම්පලාන්තාවෙන් මේ ජීවිතයේ මේ ගෞතම ශාසනයෙන් සතර දිග්ගරණයෙන් සාන්තිමත් සේම තුන කල් වේවා.
සාදු
බුද්ධ බෝසත්යන් වහන්සේ නායකලු සියලු ප්‍රකාරක දේවස්මී දේවා විරිතු වැඩි දේවා නිවනින් සංසිත්වායි සාදු කියලා කියනවා.
සාදු
අපි හැමදෙනාම නැසී මේ පරලෝකීය ආවිතේම අපේ ගුරු වරාදී ආචාර්යයාට මේ ස්ථාන ගොඩනැගීමට මේ ජීවිතවල දෙනාටත් උපකාරක පස්සමක දායකතාවක් ආදී කියන අතමත් මේ පින්වත් සේවා කර දීපු සෝපත් වේවා සිත් සංඛාර කතරින් කෙරේවා
සංසාර
පින්වත් හැම දෙනාටත් පිළිවෙත් ගුරු දුනා වේවා දරවන්නාට සපත ශාන්තිය සමුනේ යන පිළිවෙත් නිරෝගී ආයු වේවා සතර ගමනේ කරනාතුරු නරකා දීප්තිය ආස්වාදී නොතනින ගුරු දන සුරින් නිදී සත්පුරුෂයන් වහන්සේ සත්‍ය ධර්මයන් දියවා අමානියන් වූ කල්වා නාතන
සාත්සත්
ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පුබ්බේ
පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයං සුචිවං සදං කායේන වාචා චිත්තේන සමාධේන මනසා කතං අත්‍යං තං නිබන්තේ පුරිපං සත්තාගත කායේන වාචා චිත්තේන සමාධේන මනසා ยังคมเนตังนะสังฆิจฉิตาภายะคายเนวาจาจิตเตนะสมาธิมนาเตยังคมเนตังเตสุขังนาปุญญะสัมมีนะมหาภิกขุสมาธิมุตตังสัมมาสัมพุทธิยาวิหารสัตติยา අභිවාදන සීලෙත් නිච්ඡං උත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධං කීයාවං සංගලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති සේරතෝ නිපාන සම්පත්ති නාතේකං
සබ්බ සත්‍යය